Se me tenía avisado el padre Juan, ¿cómo que? Dharma se me protege, namaskar aquí en tu metal. Samanta chakravalesu atra gacchantu devata saddhamman nirajasa sunantu sagga mokkhadam dhamma savana karo ayam bhadanta dhamma savana kalo ayam bhadanta Dhamma Savana Kalo Ayam Bhadanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Narati Dhiram Sahati Narati Dhira Sanghati Dhirocha Aratim Sahati Dhirohi Aratissa Hoti අතිගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මේ පින්වත් අය මේ මොහොතේදී අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිවංශ දේශනාවේ අගභාගය අවසාන කොටස සහ තුන්වෙනි කොටස කියන දෙක එකට කරලා මේ තියෙන වෙලාවේ හැටියට අපි යම් ප්‍රමාණයක සාධාරණයක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනා සූත්‍ර ධර්මයට ලෝකේ නොයෙකුත් වංශිකයෝ ඉන්නවා එක එක වංශවලට එක එක කුලවලට එක එක ආකාරයේ වර්ගීකරණයන් කරලා තියෙනවා එක එක හේතු හින්දා සමහර අය ඉපදිච්ච තැන අනුව වර්ගීකරණය කරලා මිනිසුන්ව සමහර අය ශරීරයේ පාට අනුව වර්ගීකරණය කරලා ජාති කුල ભેද ඒ ආකාරයෙන් වර්ගීකරණය කරපු මේ ලෝකේ බුදුරජාණන් වහන්සේත් මිනිසුන්ව වර්ගීකරණයකට ලක් කරලා හැබැයි ඒ වර්ගීකරණයට ලක් කරලා තියෙන්නේ චිත්තසංතානවල ඇතිවෙන හැඟීම් චේතනාවල් වලට අනුව පෘථග්ජන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ආදී වශයෙන් ඒ වර්ගීකරණය කරලා තියෙන්නේ හිතවල උපදින සිතුවිලි වලට අනුව. පින්වත්නි මම කලිනුත් මතක් කරා මේ අතන්ට මතක ඇති අපි මේ ලෝකේ එක එක්කෙනා එක එක්කෙනා ලෝක රසය විඳින ආකාරය වෙනස්. ලෝකේ එක එක්කෙනාට දැනෙන ලෝකේ සමහර දේවල් සමහර අයට රසයක් වශයෙන් සැපක් වශයෙන් දැනෙනකොට සමහර අයට ඒ දේවල් සැපක් වශයෙන් දැනෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ආරම්භ කරනකොටම කිව්වේ අර ප්‍රබුද්ධ ස්වභාවයක තියෙන සංගීතයක් සමහර අයට රස විඳින්න පුළුවන් වුණාට සමහර අයට ඒක හරි නීරසයි. නේද? ඒ කෙනාගේ මානසිකත්වයන් අනුව තමයි ලෝක රසය ලෝකයේ ඉපදිච්ච ලෝකයේ රසය දැනෙන්නේ. අන්නේ වගේ අරියවංශිකයෝ කියලා කියන්නේ අරියවංශ ප්‍රතිපදාවේ රැකෙන උත්තමයෝ කියලා කියන්නේ මේ ලෝකය ලෝකයේ තියෙන සියුම් රසයන් විඳින අන් අයට විඳින්න බැරි ලෝකයේ සන්තෝෂයෙන්ම ජීවත් වෙන පිරිසක්. අපේ ජීවිත අරගෙන බලනකොට අපිත් සතුට වෙනවා. මේ ඇත්තත් සතුට වෙන්න නොයෙකුත් දේවල් එක රාශිය කරගෙන තියෙනවා. පුංචි කාලේ ඉඳන් දන්න දවසේ ඉඳන් සන්තෝෂයම මුල් කරගෙන ජීවිතය ගෙවනවද නැද්ද? හැම වෙලෙම බලන්නේ සතුට වෙන්න. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගෙන් සමන්නාගත වෙලා තියෙන මේ ලෝකයේ තියෙන වස්තුන්ගෙන් කුමන සතුටක්ද බලන්න මේ අත්තන්ගෙන්ම මම අහනවා. සතුට වෙන්න භාවිතා කරපු හැම දෙයක්ම, අතීතයේදී සතුට වෙන්න භාවිතා කරපු හැම දෙයක්ම වේගයෙන්, ඉතා වේගයෙන් දුකකට පෙරළුණාද නැද්ද? එහෙම නැත්නම් ආසන්න අනාගතයේදීම ඒවා දුක් බවට පත් වෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවද නැද්ද? ඒවා හින්දා දුක් විඳින්න වෙනවමද නැද්ද? එහෙනම් මේ ලෝකයේ තියෙන පංචකාම සම්පත්තිය හේතුවෙන් විඳින්නා වූ යම් සැපයක් තියෙනවද? අන්න ඒ සැපය ඉතාමත්ම කර්කස, රෞද්‍ර, ගෝර, චණ්ඩ, රළු, මහා ඕනේ නැති සැපයක් ඒක නේද? ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි. ඇයි? ඒවා හින්දා අපිට බොහොම දුක් උපදිනවා. හරියට වස මිශ්‍ර කෑමක් ආහාරයට ගත්තා වගේ. කෑම නම් රසයි, හැබැයි විස මිශ්‍ර නම් ඊට පස්සේ විඳින්න වෙනවා. මං අහනවා මේ අත්තන්ගෙන් ආය ආය අහනවා මේ හිමිදිරි උදෑසන අපි කල්පනාවට අරන් බලන්න, තමන්ට විඳවන්න වෙලා තියෙනවා නම්, විඳි තමන්ට දුක් විඳින්න වෙලා තියෙනවා නම්, පශ්චාත්තාපයක් තියෙනවා නම්, ඒ මොනවා හරි දෙයක් හින්දා අතීතයේ සතුට වෙච්ච හින්දාද නැද්ද? මේ ලෝකේ අපිට සතුට දීලා තියෙන්නේ හරිම නරක විදිහට. ඒක පිටිපස්සෙන් රබර් බෝලෙ පොලේ ගැහුවා වගේ ඒකත් එක්කම අනිත් පැත්තට දුක් ගොඩක් ලැබෙනවා. ආන් ඒ වගේ සොච්චං සැපයක්, පුංචි සතුටක් විඳලා ඒ සතුට වින්දේකේ සාපයට, ඒ සතුට වින්දේකේ තියෙන නේද, හරියට කුලිය ගෙවන්න වෙලා වගේ, පොලිය ගෙවන්න වෙලා වගේ ඒකට හරියට දුක් විඳින්න වෙලා. මෙන්න මේක දැනගන්නේ මිනිස්සෙක් පින්නන්නේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ තියෙන ලෝකයේ තියෙන දේවල් හින්දා දුක් විඳින්න වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක මිනිස්සුන්ට සිහියක් උපදිනවා. ආන්ගේ සිහිය ඉපදුනාට පස්සේ ඒ මුලමෙද අග කල්යාණෝ ධර්මයේ ඇහිලා පින්වන්ත කුල පුත්‍රයෝ තීරණයකට එනවා, මේක හරියන්නේ නැහැ, මොන දේ කරලවත් මේක තෘප්තිමත් කරන්න පුළුවන් කමක් නැහැ, මං හොයාගෙන යන සතුට මට ලැබෙන්නේ නැහැ, ඒක හින්දා මම මොකද කරන්න ඕනේ, මේ ඕලාරික සැපයෙන් මට ඇති පළක් නැහැ, දුක් ඇති වෙන සැපයෙන් මට පළක් නැහැ, මං ස්ථීර සැපයක් හොයාගන්න ඕනේ කියලා තීරණයක් ගන්නවා බුදුබණ ඇහිලා. ආනේ කුලපුත්‍රයින්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් ස්ථීර සැපයක් විඳින ආකාරයට හිත සකස් කරගන්න, ලෝකයෙන්ම හිත ගලවා ගන්න ප්‍රතිපදාව ආර්යවංශ ප්‍රතිපදාවයි. ඉතින් අන්න ඒ ප්‍රතිපදාව තුළ කොහොමද මෙයා ගැලවෙන්නේ කියන එක පිළිබඳව අපිට යම් අදහසක් ඇති කරගන්න පුළුවන් අපේ පින්වත්නි. ඉස්සෙල්ලාම එයා කරන්නේ මොකක්ද? මේ බණ ඇහුණද? බුදුබණ ඇහුණ කෙනා මේ ලෞකික දේවල් වලින් සම්පූර්ණයෙන් අයින් වෙනවා. සම්පූර්ණයෙන් අයින් වුණාම අපි කියනවා එයා හරිය දුකකටපත් වුණා කියලා. රූපවාහිනිත් නැහැ. ගුවන් විදුලිත් නැහැ. අම්මත් නැහැ. තාත්තත් නැහැ. සහෝදරයොත් නැහැ. ඥාතිත් නැහැ. ගෙවලුත් නැහැ. වාහනත් නැහැ. මොකක්වත් නැහැ. දුකටපත් වෙලා නේද? නැවත දුක් උපදින, නැවත දුකක් උපදින తాවකාලික සැප ඔක්කොම අතහැරලා දානවා. මොනවද දැකලාද? ආදීනව දැකලා. ඒ මොකද මේවා මගේ ජීවිතයට ගාවා ගත්තොත් අනිවාර්ය වශයෙන්ම මට විශාල දුකකට පත් වෙන්න සිද්ධ වෙනවාය කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හික්මෙන්ද ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධම් මං පිරිසිදුවම පරිපූර්ණවම මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් සැනසීම ලබන්න පුළුවන් කියලා සියලු දේ අතහැරලා දාලා, හිස්රවුල් බාලා, ඥාති පරිවර්තයන් අතහැරලා, සියලු භෝගයන් අතහැරලා ඔන්න ප්‍රවෘජා භූමියටපත් වෙනවා. අන්නේ පැවිදි භූමියට පත් වෙච්ච කෙනාට අයින් කරන්න බැරි ಜಾති හතරක් තියෙනවා. අයින් කරන්න බැරි ಜಾති හතර මොනවද? ආහාර අයින් කරන්න බෑ. ඇඳුම අයින් කරන්න බෑ. සේනාසනේ නැත්තම් ඉන්න තැන අයින් කරන්න බෑ. මේ ශරීරය මේ පාපයක් හින්දා හම්බෙච්ච මේ ශරීරය පවත් ගන්න ඕන ඕනේ. ඒවා අයින් කරන්න බෑ. ඒවා හින්දම මහා දුකකටපත් වෙන්න වෙනවා. මොකද ඒවා පාවිච්චි කර කර පාවිච්චි කර කරමයි අතහරින්න වෙන්නේ. ඉතින් මෙන්න මේ කියපු කාරණා තුන, ඒ වගේම ගිලම්පස කියන හතර පින්වත්නි, ඒ උත්තමයාණන් වහන්සේට මේ ගොඩාක් දේවල් වලින් අතමිදිලා අඳිලා යම් තැනක් සුද්ධ කරනවා වගේ පිරිසුදු කරගෙන ගිහලා අන්තිමට මේ තුනෙනුත් අයින් වෙන්න ක්‍රමවේදයක් ඕනේ. මේ තුන අයින් කරන්න වෙන්නේ, මේ හතර අයින් කරන්න වෙන්නේ පාවිච්චි කරමින්මයි. මේ හිත සම්පූර්ණයෙන් සංස්කාරයෙන් අතුමුදුවා ගන්න වෙරදරන ඒ උත්තමයාණන් වහන්සේ තමන්ගේ සිව්පසේ පාවිච්චි කරන්නේ ඒකෙනුත් සන්තෝෂ වෙමින්මයි. ඒක තමයි මේකේ තියෙන වෙනස. චීවර සන්තෝෂය, සේනාසන සන්තෝෂය, පිණ්ඩපාත සන්තෝෂය, භාවනා රමතාවය කියන හතර තියෙනවා. මේ ඇත්තොත් නැත්තම් සාමාන්‍ය කෙනා ඇඳුමෙන් සතුට වෙනවා වගේම ආර්ය වංශිකයා චීවරෙන් සතුට වෙනවා. හරිද? සාමාන්‍ය අය ආහාරයෙන් සතුට වෙනවා වගේම ආර්ය වංශ ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයා ආහාරයෙන් සතුට වෙනවා. දුක් වෙන්නේ නැහැ. කලකිරෙන්නේ නැහැ. හරිද? දුක් විඳින්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයා gederin සතුට වෙනවා වගේම මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ ඉන්න පුද්ගලයා සේනාසනයෙන් සතුට වෙනවා. ඒ ජීවිතේ සතුටෙන් පිරිච්ච ජීවිතයක්. ඒ ජීවිතය ඒකයි කියන්නේ සුපටිපන්නයි. ඒක සුන්දර ජීවිතයක්. ඇයි ඒ ජීවිතේ සුන්දර වෙන්නේ? ඇයි ඒ ප්‍රෞඪජා ජීවිතේ සුන්දර වෙන්නේ? ඒ සතුට වෙන ආකාරයට පින්වත්නි, නැවත දුක් හටගන්නේ නැහැ. නැවත දුක් හටගන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයා සතුට වෙන මේ පංචකාම සම්පත්තිය නැවත යාට දුක් හදනවා. හැබැයි ආර්ය වංශිකයා සතුට වෙන ආකාරයට නැවත දුක් ඇති වෙන්නේ නැහැ. මේ ආර්ය වංශිකයා කාරණා දෙකක් මූලික කරගෙන මහා වීරයෙක් වගේ ජීවත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. භාවෙන්තෝ රමති පජහන්තෝ රමති, භාවෙන්තෝ රමති පජහන්තෝ රමති. හරි, මෙන්න භාවනා රමතාවය කුටසට වැටෙනකොට අන්න එහෙම සඳහන් වෙලා තියෙනවා. වඩමින් සතුට වෙනවා, නසමින් සතුට වෙනවා, වඩමින් සතුට වෙනවා, නසමින් සතුට වෙනවා කියලා. ඉතින් එකතු කරගන්න ඕන ජීවිතේට. හරිද? ඒ විතරක් නෙවෙයි, රතිය අරතිය කියන දෙකම අයින් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරියට සටන් බිමකට පිළිපන් මහා දැවැන්ත පුද්ගලයෙක් වගේ ආයුධ සන්නද්ධව සටන් බිමකට පිළිපන් මහා වීර දීර පුද්ගලයෙක් වගේ මේ තැනත්තා මේ සටනට ගිහිල්ලා, කුමන සටනටද? මෙයාව යටපත් කරන්න දෙන්නේ නැහැ. රතියට යටපත් කරන්න දෙන්නෙත් නැහැ. අරතියට යටපත් කරන්න දෙන්නෙත් නැහැ. රතියට යටපත් කරන්න දෙන්නෙත් නැහැ පින්වත්නි. අරතියට යටපත් කරන්න දෙන්නෙත් නැහැ. අරති රති සහෝහි භික්කවේ දීරෝහි. අරති රති සහෝහි භික්කවේ, මේ වීර දීර භික්ෂුව රතියත් අරතියත් එයා අයින් කළ දාන, එයා නසල දානවා. රතිය කියන්නේ ඇලීම, අරතිය කියන්නේ නොඇලීම. දැන් දෙකම අයින් කරනවලු. මේ තමයි මුනිවරයෙක්ගේ ස්වභාවය, මේ තමයි ආර්ය වංශිකයෙක්ගේ ස්වභාවය. මේකත මේ වගේ තැනකට තමයි අපිත් යන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකක්ද මේ රතියත් අයින් කරනවා අරතියත් අයින් කරනවා කියලා කියන්නේ? රති කියන්නේ ඇලීම. එහෙනම් අයින් කරන්නේ කුමන ඇලීමද? අකුසලයන්හි ඇලීම අයින් කරනවා. හරිද? අරති කියන්නේ නොඇලීම. ඒකත් අයින් කරනවා. කුමනාට නොඇලීමද? අධිකුසල සංඛ්‍යාත, අධිකුසලයන් සංඛ්‍යාත ධර්මයන්හි. ඒ කියන්නේ කුසලයන්හි නොඇලීමේ ලක්ෂණයක් තියෙනවා සාමාන්‍ය සිතක. කුසලයන්හි ඇලෙන්නේ නැහැ. කුසලයන්හි නොඇලීම කියන එක අපේ පින්නත්නි අපේ සිත්වලින්ම නැగిලා එන එක. භාවනාවේ හිත ඇලෙන්නේ නැහැ. ප්‍රතිපත්තියේ හිත ඇලෙන්නේ නැහැ. ඊට වැඩි අනිත් දේවල් නේද? රතිය විසින් යට කරන් යනවා. ප්‍රාණඝාත කිරීමෙන් සතුට වෙනවා සාමාන්‍ය පුද්ගලයා. අදත්තාදාන කිරීමෙන් සතුට වෙනවා සාමාන්‍ය පුද්ගලයා. කාමයේ වර්ධව හැසිරීමෙන් සතුට වෙනවා. ආන්ගේ සතුට වෙන හැටි නේද? ඒ කියන්නේ කුමක්ද? කුසලයේ අකුසලයේහි ඇලිලා. එන ඒක යට කරනවා. එයා දෙන්නේ නැහැ. අකුසලයට උඩ එන්න දෙන්නේ නැහැ වගේම තමයි කුසලයේ නොඇලීම කියන ගුණයට මෙයා ඉඩ දෙන්නේ නැහැ. හරියට මේ දෙක සිද්ධ වෙන්නේ එකම සිද්ධියක් ගැන මේ කියන්නේ. කරවල කාමරයකට ආලෝකය වැටෙනකොට එතන සිද්ධි දෙකක් වෙනවද නැද්ද? මොනවාද ඒ සිද්ධි දෙක? ආලෝකය පැතිරෙනවා, අඳුර නැති වෙනවා. ආන් ඒ වගේ එක පැත්තකින් අරතිය අයින් වෙනකොට අනිත් පැත්තෙන් රතිය අයින් වෙනවා. අරති රති සහෝහි භික්කවේ දීරෝහි කියලා සඳහන් කරේ ඒකයි. එතකොට අපි බලන්න ඕනේ දැන් අපි ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු සේනාසන කොටසට. මොකද අනිත් දෙක අපි දැන් යම් ප්‍රමාණයකට ඒ පිළිබඳ සාකච්ඡා කරලා අපිට බොහොම කෙටි වෙලාවක් තියෙනවා. ස්වාමින් වහන්සේලාට අඩු වෙලාවක් ලැබුණේ මොකද මේ දේශනා මාලාව සහ මේ වැඩසටහනේදී අපි අරමුණු කරපු බොහෝ දේවල් තිබුණ නිසාවෙන් කෙටි වෙලාවක් තමයි උන්වහන්සේලා ලැබුණේ. කොහොමත් ඒකයි අපි තීරණය කරේ මේකට අපි සාධාරණයක් ඉෂ්ට කරගමු හැකි පමණින් කියලා. දැන් මේ හතරම ගැන දැනගත යුතු ආකාර පහක් තියෙනවා පින්නත්නි. මං සේනාසන ගැන කතා කරන හින්දා ඉස්සෙල්ලාම මේ ප්‍රෞඪ්‍යා භූමියට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ අරියවංශ ප්‍රතිපදාවට පිළිපන් අරියවංශ ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේ උන්වහන්සේට පාවිච්චි කරන්න තියෙන ඔය හතර විතරයි. එහෙම නේද? වෙන මොකක්වත් ඕනේ නැහැනේ. මේ හතර පිළිබඳ හරියටම දැනගන්න ඕනේ. ඇයි හරියටම දැනගන්න ඕනේ? වැරදුනොත් මොකද වෙන්නේ? පින්නත්නි මම මෙහෙම කියන්නම්. දෝංකාරය කියන එක දන්නව නේද? දෝංකාරය කියන්නේ මොකද්ද? ඇහිච්ච එක ආය 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 ඇහෙනව නේද? සමහර වෙලාවට අපි භාවනා කරන්න ගියාමත් දෝංකාරයක් ඇහෙනවද නැද්ද? මොන දෝංකාරයක්ද ඇහෙන්නේ? මොනවා හරි තැනක් වැරදුනා නම් අපේ ජීවිතේ නේද? භාවනා කරන්න විතරක් නෙවෙයි පුටුවක ඉඳන් ඉන්නත් බෑ. ආපස්සට පන්න 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 අපේම හිත නේද? මං වැරදි වචනයක් කිව්වනම් ඒකේ දෝංකාරය මට ආයෙනවද නැද්ද? නේද? වැරදි ක්‍රියාවක් කරා නම් ඒකේ දෝංකාරය එනවද නැද්ද? අන්න ඒ වගේ මේ පැවිදි භූමියට පත්වෙච්ච අරියවංශිකයා දෝංකාර එන කිසිවක් කරන්නේ නැහැ. තමන් පාවිච්චි කරන දේヒින්දා මං අහවල් කපටිකම කරලා මේක හොයාගත්තා. මං අහවලාට නොයෙකුත් ආකාරයක වැරදි කරලා මේ දේ ලෑස්ති කරගත්තා. මං අනුන්ගේ දෙයක් ගත්තා. ඇතුලෙන් ඇතුලාන්ත චෝදනාවක් එන්නේ නැතිවෙන්න තමන්ගේ පරිසරය සකස් කරගන්නවා. හරිද? ඉතින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් අයින් වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගෙන ප්‍රෞජා භූමියටපත් වුණා. දැන් මේ හතරත් එක්ක ලේසි නෑ ගැලවෙන්න. ආහාරය දැක්කහම දැඩි ගිජුකමක් ඇති වුණා නම් දෝංකාර එනවද නැද්ද? නේද? ඉතින් අන්න ඒ වගේ හරියටම දැනගන්න ඕනේ මගේ පිණ්ඩපාතයට අයිති මොනවද? මගේ සේනාසනයට අයිති මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙනම් එන්නේ එකට කියනවා සේනාසන ජානිතබ්බං කියලා. සේනාසනය පිළිබඳව පළවෙනි එක දැනගන්න ඕන. මොකක්ද සේනාසනය කියලා දැනගන්න. ඒකින්ද ඒ උත්තමයා ඉස්සෙල්ලා හොඳට තමන්ගේ සේනාසනය ගැන චීවර කියන්නේ මොනවද කියලා දැනගන්නවා. නැත්තම් චීවර නොවන දෙයක් චීවර විදිහට පාවිච්චි කරොත් පස්සේ දෝංකාර එන හින්දා. මොකද දෝංකාරය නේද? අකුසල දෝංකාරය තමන්ගේ సంతාණයෙන් නැගුණොත් සමාධියට බාධාවක් එනවා. එහෙනම් ප්‍රවේශමෙන් පරිහරණය කරනවා. ප්‍රවේශමෙන් පරිහරණය කරනවා. හරියට ගින්දර පරිහරණය කරනවා වගේ. ගින්දරෙන් වැඩ ගන්න නැද්දා? වතුරෙන් වැඩ ගන්න නැද්දා අපි? කොහොමද? ප්‍රවේශමෙන් වැඩ ගන්න ඕනේ. ආන්ගේ ගින්දර පරිහරණය කරනවා වගේ මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට දැනෙන රූප ශබ්ද ගන්ධ අයින් කරපු කෙනා දැන් මොකද කරන්නේ? මේ සේනාසනේ පාවිච්චි කරන්නේ ගින්දර වගේ. ඇයි ආපහු පුචගන්නේ? නැති වෙන්න. ඒකෙන්ද හරියටම සේනාසනේ ගැන දන්නවා. එහෙනම් ඊළඟට සේනාසන කෙත්තං ජානිතබ්බානි. සේනාසන ලැබෙන ආකාරය ගැනත් ඒ උත්තමයා හරියටම දන්නවා. මොනවද කෙනෙකුට සේනාසන ලැබෙන ආකාරය ගැන? ඒක සංඝයාගෙන් ලැබෙන්න පුළුවන්. සංගතෝවා, ඝනතෝවා, මිත්තතෝවා. හරිද? මේ විදිහට සේනාසන ලැබිය හැකි ආකාර මොනවද? ඒ හැම එකක්ම දැනගන්න. තමන්ගේ ධනයෙන් තමන්ට කැප පිරිකරයකින් ලබා ගන්න ආකාරය. ඒ විදිහට ඒ සේනාසන පිළිබඳව සේනාසන කෙත පිළිබඳ ඒකට කියනවා සේනාසන කෙත්තං ජානිතබ්බං කියලා. සේනාසන කෙත දන්නවා. ඊළඟ එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. හරිද? ඒ තමයි සේනාසන සන්තෝසෝ ජානිතබ්බෝ. සේනාසනේඳ සතුටු වෙන විදිහ දන්නවා. තමන්ට ලැබිලා තියෙන සේනාසනෙන් සතුට වෙන විදිහ දන්නවා. ඊළඟට සේනාසන වලට අදාළ දූතාංග ටික දන්නවා. හරිද? මේ දූතාංග කියලා කියන්නේ පින්වත්නි, ඒ සිව්පසයට අදාළව තමන්ගේ මාත්‍รีย ඇලීමක්වත් ඇති වෙන්නේ නැති වෙන්න සමාදන් වෙන ප්‍රබල සීලයක්. ඒක ප්‍රඥා භූමියටපත් වෙච්ච උත්මේක අතින් තමයි ඒ සීලය සමාදන් වෙන්නේ. ගිහියත්ව සමාදන් වෙන්නේ නැහැ දූතාංග කියන සිල්. එතකොට අන්න ඒ ආකාරයට මේ අරිය වංශිකයා තමන් සමාදන් වෙච්ච සීලය අභිබවා මේ සිව්පසේ පරිභෝග කරන්න තියෙන දූතාංගයන් තියෙනවා. ඒ දූතාංග සමාදන් වෙන්නේ ඒවට මාත්‍රිය ඇලීමක්වත් ඇති නොවෙන්න. ඉතින් මේකෙන් අද අපි සාකච්ඡා කරන්නේ අපේ ජීවිතයටත් එකතු කරගන්න ඕන හින්දා මෙන්න මේ සේනාසනවල සේනාසන සන්තෝෂෝ. ඒතර චීවර සන්තෝෂය කියලාත් එකක් තියෙනවා. ඒ වගේම පිණ්ඩපාත සන්තෝෂය කියලා එකක් තියෙනවා. දැන් මේ වෙලාවේ අපි කතා කරන්න යන්නේ සේනාසන සන්තෝෂය පිළිබඳව. ඒ මොකද මම ඉස්සෙල්ලත් මතක් කරා, අනිත් පැත්තට චෝදනාවක් එන්නේ නැති වෙන්න, මෙහි ඇලෙන්නේ නැති වෙන්න, හාත්පසින්ම ගලවගත්ත මේ හිත පාවිච්චි කරමින් සන්තෝෂයෙන්ම ජීවත් වෙන ආකාරය අරිය වංශිකයෙකු තුළ ලක්ෂණයක්. ඒකින්ද අපි ඒක ගැන කෙටියෙන් සාකච්ඡා කරගමු. පළවෙනි සන්තෝෂය තමයි ගමන සන්තෝෂය කියලා කියන්නේ, විතක්ක සන්තෝෂය කියලා කියන්නේ. මොකක්ද මේ පින්වත්නි? අපිත් විතක්ක කියන්නේ මොනවද? කාම විතක්ක, නෙක්ඛම්ම විතක්ක කියලා දෙකක් තියෙනවා නේද? එතකොට ව්‍යාපාද විතක්ක, අව්‍යාපාද පැත්තෙන් විතක්කක් තියෙනවා. දැන් සේනාසනයක් අපි හිතමු මේ අතංගේ නිවසක් කියලා. නිවස ගැන කල්පනා කර කර සතුටු වෙන අවස්ථා නැද්ද? තමන් හදාගත්ත නිවස හරි හදාගන්න තියෙන නිවස හරි ගැන කල්පනා කර කර සතුටු වෙන අවස්ථා නැද්ද? සතුටු වෙච්ච අවස්ථා නැද්ද? හා, ඒ සේනා තමන්ගේ නිවසින් දාම බොහෝ දුක් ඇති වෙච්ච අවස්ථා නැද්ද? එහෙම නැහැ නේද? ඒවා හින්දාම බොහෝ දුක් ඇති වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා පින්නත් නේ. එතකොට එහෙනම් ඉතින් අපි වගේමනේ භික්ෂුන් වහන්සේත් මේ සේනාසනය ගැන හිත 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 ඉන්නවනේ. ඒ ගැන කල්පනා කරනවනේ. එහෙනම් විතක්කය කියලා එකකින් සන්තෝෂ වෙනවනේ. හැබැයි උන්වහන්සේ සන්තෝෂ වෙන්නේ ඒ ක්‍රමයට නෙවෙයි. උන්වහන්සේ මේ පිළිබඳ කල්පනා කරන්නේ කොහොමද? මේ නෙක්ඛම්ම වශයෙන්ුයි කල්පනා කරන්නේ. මේක මට අයිති එකක් නෙවෙයි. මේක මගේ ජීවිතයට අයිති කරගන්න පුළුවන් එකක් නෙවෙයි. හරියට මං කෙටියෙන් කියන්නම් උදාහරණයකින් මෙන්න මෙහෙම. කොහේ හරි ගමනක් ගියා. ගමනක් ගියාට පස්සේ ගෙදර කට්ටියට එක ගිහිල්ලා දැන් රාත්‍රියේ නවාතැන් පොලක නැවතුණා කාමරයක් අරගෙන කට්ටිය. ආන් ඒ කාමරය ගැන අපිට තියෙන අදහස මොකද්ද? ප්‍රවේසම් කරලා ආපහු දෙන්න ඕනේ. මේක මට අයිති එකක් නෙවෙයි. මේක මට අයිති එකක් නෙවෙයි. අන්න ඒ වගේ අදහසකින් සේනාසනය ගැන, තමන් ඉන්න නවාතැන්පොළ ගැන භික්ෂුන් වහන්සේ දැනගෙනම තමන්ට අයිති නොවන දෙයක් කියලා, අන්න ඒ තමන්ට අයිති නැති විදිහටම කාමච්ඡන්දාදී උපදින්නේ නැති විදිහටමයි විතක්ක පහල කරගන්නේ. හරිද? ඒක හින්දා සාමාන්‍ය පුද්ගලයාට ඇතිවෙන යම් ආකාරයක පරිපස්සනාවක් තියෙනවා නම්, තැවිල්ලක් දැවිල්ලක් තියෙනවා නම් පින්නන්නි, අන්න ඒ තැවිලි දැවිලි ස්වභාවයන් මේ තැනත්තාට ඇති වෙන්නේ නැහැ. මේ අරියවංශිකයාට ඒ තැවිලි දැවිලි ස්වභාවයන් ඇති වෙන්නේ නැහැ. හරි? ඉතින් අන්න ඒ ඇති වෙන්නේ නැති වෙන විදිහටමයි ඒ පිළිබඳ විතර්ක කරන්නේ. සන්තෝෂයක් ඇති වෙන විදිහටමයි විතර්ක කරන්නේ. හැම වෙලෙම ඒ ගැන හිතන්නේ සතුටක් ඇති වෙන විදිහටමයි. මොකද මට මේ සේනාසනය ලැබීමෙන්, අනිත්‍යකේ සේනාසන මොන වගේ සේනාසනද ඒවා, මහා ඉහළ තත්වෙන් තියෙන්න ඕනේ ඒවා, එහෙමද හිතන්නේ? නෑ, මට මේ සේනාසනය ලැබීමෙන් මගේ බ්‍රහ්මචර්යාව දිනු කරගන්න පුළුවන් වෙනවා, මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබෙනවා, මේකින් දා මට මගේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න අධිගමාදී ලබා ගන්න ලැබෙනවා හම්බෙනවා කියලා සේනාසනයක් ගැන කල්පනා කරද්දීම නිකලෙස් තමන්ගේ හිතේ තියෙන ආසාවල් ප්‍රහාණය වෙලා සතුටු වෙන ආකාරයට තමයි සේනාසනය ගැන කල්පනා කරන්නේ. එතකොට ඒක තමයි විතක්ක සන්තෝෂය කියලා කියන්නේ. ඊළඟට ගමන සන්තෝෂය. සේනාසනයක් හොයාගන්න අවශ්‍ය වුණාම භික්ෂුන් වහන්සේ නම හොයන්න යන්න ඕනේ. අපේ ඇත්තොත් ඔය නේද ඉන්න තැන් එහෙම හොයන්න යනවා නේද වෙලාවකට, මොනවද දන්නේ බලන්නේ යද්දි නේද? බලන්නේ ඔකෝ මොනවද මට සන්තෝෂ වෙන්න වටපිටේ මොනවද තියෙන්නේ. ඒලා යන ගමනුත් මොකද කරන්නේ? මදි බෙල්ල කරකෝලා බස් එක යනකොටත් බෙල්ල කරකෝ 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 වටපිට බල 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 නේද? මේ ඇහැ තෘප්තිමත් කරන්න, ඇහැහිඳා හිත තෘප්තිමත් කරන්න වටපිට යන ගමනුත් හරි කුතුහලයකින් තමයි කටයුතු කරන්නේ. නමුත් මේ අරියවංශිකයාගේ ජීවිතය පින්නන්නේ එහෙම නෙවෙයි. අරියවංශ ප්‍රතිපදාවට පිළිපන් උත්තමයා සේනාසනය හොයාගන්න යද්දි, පිණ්ඩපාතේ හොයාගන්න යද්දි, චීවර හොයාගන්න යද්දි කමඨහන් ශීර්ෂයෙන්මයි යන්නේ. හරි? පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේ අඩුම ගානේ තමන්ගේ පාත්‍රයට පිණ්ඩපාත ටිකක් වැටෙනකොට සියුමැලි අතකින්ද වැටුනේ කියලාවත් විමසන්නේ නැහැ. හඳුනාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි ඒ? මේ ලෝක විෂයෙහි මගේ හිත ඇලුනොත් දෝංකාර වෙනවා අනිත් පැත්තට. ඒක හින්දා මගේ නිවන, මගේ යහපත සසර මාව ගලවන්න කිසිවෙක් නැහැ. ඇලෙන තැන්, හිතවත් වෙන තැන්, බැඳීම් ඇති වෙන තැන් කිසි කෙනෙකුට මාව ගලවන්න එන්න බෑ. ඒ බැරි බව හොඳටම දන්නවා. මරණාසන්න මොහොතේදී ආහාරයකට හෝ ඇලීමක් ඇති වුණොත්, සේනාසනයකට හෝ ඇලීමක් ඇති වුණොත් නේද? මේ ප්‍රශ්නේ ආයසරයක් ආය යනවා දිගින් දිගට දිගින් දිගට. එහෙනම් මෙදාපාර නම් මම මේක ඉවරම කරනවා කියලා, හරිද? මේ සේනාසන ආදී සිව්පසේ හොයන්න යන ගමනේදී කමටහනින්මයි යන්නේ. අසුබ භාවනාව නම් වැඩුවේ අසුබ හැඟීමෙන්ම යනවා. අට්ටික සංඥාව නම් වැඩුවේ අට්ටික සංඥාවෙන්ම යනවා. මෛත්‍රිය නම් වැඩුවේ මෛත්‍රියෙන්ම යනවා. ඒ හිත වෙනස් වෙන්න දෙන්නේ නැතුව ඒ හැම ගමනකදීම තමන්ගේ කුසලයක් පිරෙන විදිහට ගමන් කරනවා. පින්නත්නි, මේ ඇති වෙන්නේ නෙක්ඛම්ම සහගත සෝමනස්සයයි. අරියවංශිකයා නිබඳව ඇති කරගන්නේ නෙක්ඛම්ම සහගත සෝමනස්සය. සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, පංචකාම සම්පත්තිය නිසාවෙන් උපදනා වූ යම් සෝමනස්සයක් තියෙනවාද, අන්න ඒක යටකරන්න නැතිකරන්න පුළුවන් වෙන්නේ නෙක්ඛම්ම සහගත සෝමනස්සයටයි කියලා. මම මේක කියලා දෙන විදිහක් තියෙනවනේ හැමදාම. කාලා තියෙනවා චොක්ලට් නේද? කාලා තියෙන චොක්ලට් එකට වඩා රස චොක්ලට් එකක් මම මේ ඇත්තන්ට පස්සේ දෙනවා. දුන්නට පස්සේ පින්නත්නි හිත හැම වෙලේම ඇලෙන්නේ කොහෙද? දෙවෙනි එක හොඳ ගොඩාක් රසයි. දැන් මම දෙකම ගෙනල්ලා තියෙනවා මෙතන ඊළඟ සැරේ. නේද? කවුරුත් බලන්නේ කොයි එක දිහාද? වැඩියෙන් රසයක දිහා. නේද? අපේ හිත අන්න අර නාරති රති සහෝහි භික්කවේ දීරෝහි කිව්වා. මේ අදි කුසලයන්හි හිත ඇලෙන්නේ, අදි කුසලයන්නේ හිත නොඇලීම කියන එක යට කරගෙන ඇලෙන්නේ එහි තියෙන සතුට, එහි තියෙන සුවදායක බව, එහි තියෙන තමන්ට ඇති වෙන සෝමනස්ය ආහාරයක් විදිහට මේ හිතට දුන්නොත් විතරයි පින්නම්. හරිද? මේ භික්ෂුව වීරයෙක් වගේ කිසිම විදිහකින් මේ තමන්ට දැනෙච්ච නිකලස් භාවයේ හින්දා, නෙක්කම්මයේ හින්දා තමන්ට දැනුණා වූ යම් සතුටක් තියනවාද, ඒකට යට වෙන්න දෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරගෙනම හැම කටයුත්තක්ම කරන්නේ. අන්නර අකුසලයන්නේ ඇලිලා ඇතිවෙන සතුට යට කර ගැනීම සඳහායි. හරිද? එහෙනම් අන්න බලන්න හැම වෙලේම සිත සම්පූර්ණයෙන් මේකෙන් වෙන් කරගෙන තමයි හැම ගමනක්ම යන්නේ. ඉතින් ඊළඟට මේ සේනාසනයක් හොයන්න ගවේෂණය කරනවා. හොයනවා. මේ හොයන්න යනකොට යන්නේ තමන්ට ගැළපෙන කල්යාණ මිත්‍රයෙක් එක්ක. තමන්ට ගැළපෙන අවවාද ලබා ගන්න පුළුවන්, අනුශාසනා ලබා ගන්න පුළුවන්, හිත විසිර යන්න දෙන්නේ නැති ආකාරයට ඒ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා සමග ගිහිලා පිණ්ඩපාතය එකතු කරගන්නවා, සේනාසන එකතු කරගන්නවා. අන්න ඒ පර්යේෂණයේදීත් හොයනකොටත් හැම වෙලේම තමන්ගේ సంతානය කිසිම කෙලෙස් ධර්මයකට ඉඩ තියන්නේ නැතුව සොයා ගන්නවන්නේ. ඒකට කියනවා පර්යේෂණ සන්තෝෂය කියලා. විතක්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පර්යේෂණ සන්තෝෂය. ඊළඟට මේ ස්වාමින් වහන්සේට, මේ අරිය වංශිකයාට යමක් ලැබෙනවා. ඒකට කියනවා පටිලහබ කියලා. ලැබිච්ච සේනාසනය කුමක් වුවත් ඒකේ උස්පහත් භාවය පිළිබඳව නෙවෙයි අදහසක් ඇති කරගන්නේ. මොකක් ගැනද අදහසක් ඇති කරගන්නේ? ඒකේ සුදුසු නුසුදුසු භාවය ගැන විතරයි. සුදුසු සේනාසනයක්, කැපසරුප් ආකාරයට තියෙන සේනාසනයක් පිළිබඳයි මෙයා සේනාසනය ගැන දන්නවා. මේක සුදුසුයි නම්, මේක කැපසරුප් නම්, ඒක තියෙන උසස්, මේක උසස්ය, මෙහෙම තියෙන්න ඕනේ, මේක ගාලා තියෙන පාට මෙහෙමයි, මේකේ බිම මෙහෙමයි, මේකේ වහලේ මෙහෙමයි, මේක උසස් තත්වයක තියෙන එකක්, මේක පහත් තත්වයක තියෙන එකක් කියලා ලැබිච්ච සේනාසනය ගැන අදහසක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. අන්න ඒ ඇති වෙන්න ඉඩ තියන්නේ නැතුව හැම වෙලේම ලද දේෙන් සතුටු වෙලා උසස් පහත් භාවයක් ගැන හිතන්නේ නැතුව තමන්ගේ හිත මොකද ඒ වගේ තත්වයකට පත් වුණොත් මොකද වෙන්නේ? මං අර කිව්ව දෝංකාර එනවද නැද්ද? අහවලාගේ සේනාසන මෙච්චර හොඳය, අහවලාගේ වා මෙච්චර නරකය නේද? දැන් අපිට ප්‍රශ්නේ මොකක්ද? මොකද කියන්නේ ගෙවල් ගැන? ගෙවල් හරියට කඳු වගේ. ඇයි කඳු වගේ කියන්නේ? කඳු නිකන් උණුන් පරයාගේ ඒවා නේද? එකකට එකක් උස ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ අපි මේ ගෙවල් හින්දා මාන්නේ ඇති කරගන්නවද නැද්ද? ගෙවල් හින්දා තමන්ගේ సంతාන, අනේ අපි ඉන්නේ මේ පොඩි ගේකනේ, අනේ මන් දන්නේ අපි ගැන මොනවා හිතයිද දන්නේ නැහැ, කවුරුත් මෙතෙන්ට එක්කන් එන්නත් බෑ කියලා අවමානය ඇති කරගන්නවද නැද්ද? එහෙනම් භික්ෂුන් වහන්සේට ඒක නැහැ. මේ ලෝක විෂය රස විඳිනවා කියලා කිව්ව එකයි මම. ලෝක විෂය හින්දා දුක් විඳින මිනිසුන් අතරේ භික්ෂුන් වහන්සේ ලෝකේම ජීවත් වෙමින් මහා සුවදායක ජීවිතයක් ගත කරනවා. හරිද? ඒ සුවදායක ජීවිතය ගත කරන්නේ ඒවා පිළිබඳ අපේක්ෂා නැහැ. උස්පහත් භාවය ගැන හිතන්නේ නැහැ. අන්න ඒකට කියනවා පටිලාභ සන්තෝෂය කියලා. ඊළඟට පින්නත් ඊළඟ සන්තෝෂය තමයි පටිග්ගහන සන්තෝෂය. මේ සේනාසනය පිළිබඳ යම් කිසි හරි තණ්හාවක් ඉපදුනා නම් මං කියවනේ කඩු කිනිසි අරගෙන යන, ආයුධ අරගෙන යන වීරයා කියලානේ මං කිව්වේ නේද? සතුරු සේනාව දැක සතුරු බලමුළු විනාශ කරලා දාලා සතුටු වෙන සේනාධිපතියෙක් වාගේ මේ සේනාසනයේ හින්දා හෝ පිණ්ඩපාතයේ හින්දා හෝ චීවරයේ හින්දා හෝ යම් කිසි ආකාරයක තණ්හාවක් ඉපදුනා නම් තමන් දන්න ශිල්ප ක්‍රම මොනවද? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන් තමන් දන්න හැම භාවනා ක්‍රමයක්ම භාවිතා කරමින් අපි මේ පිළිබඳ කතා කරනවා. ඉස්සරහට භාවනා රමතාවය කොටසේදී ඒවා භාවිතා කරමින් මේ තණ්හාව අයින් කරලා දානවා. තණ්හාව අයින් කරලා දාපුවාම ඇතුළාන්ත ප්‍රීතිය උපදිනවා. පින්නතුනි මේ කතා කරන හැම අවස්ථාවකම අරිය වංශයට අයත් අරිය වංශ ප්‍රතිපදාව පුර නැත්තන්ට මේ ඇති වෙන ප්‍රීතිය, මේ ඇති වෙන ප්‍රමෝදය සාමාන්‍ය මනුස්සයාට ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදය වගේද නෑ. ඇයි එහෙම නැත්තේ? මේක එක දිගට එක දිගට එක දිගට හිතේ දෝරේ ගලාගෙන යන උල්පතක් වගේ නැగి නැగి එන ප්‍රීතියක් තමයි මේ උපදවාගන්නේ. ඇයි තණ්හාව අයින් කර ගන්නකොට ඇති වෙන ප්‍රීතිය? අපි සාමාන්‍ය ජීවිතයේදී යමක් හින්දා ප්‍රීතිය ඇති වුණා නම් ඊළඟ මොහොත වෙනකොට මොකද වෙන්නේ? ඒක නැති වෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒක නැති වෙනකොට මහා දුකක් ඇති වෙනවා. ඒ වගේ එකක් නෙවෙයි මේක. බලන්න තණ්හාව නැත්තම් සේනාසනය පිළිබඳව සේනාසනය නැති වුණා කියලා දුකක් තියනවද? තමන්ට ලැබිච්ච සේනාසනයේ උස් පහත් භාවය පිළිබඳ අදහසක් නැත්තම් ඒක උස් වුණා පහත් වුණා කියලා ප්‍රශ්නයක් තියනවද? මේ උත්තමයා මේ පුහුණු කරන්නේ මොකක්ද? නොසැලෙන හිතක්ද නැද්ද? නොසැලෙන හිතක්. මේ ලබාගත්ත දේ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ වර්ධනය කරන්නේ ලෝකයේ නොඇලී ඉන්න ක්‍රමවේදය. මේ පාවිච්චි කරන දේ තුළ නොඇලී ඉන්න. කවදා හරි ඔය විසබීජ ටික ඔය වගේ ක්‍රමයකින් අයින් කරන්න වෙනවමද නැද්ද? නේද? කවදා හරි දවසක, ඒ කියන්නේ මම මේ කිව්වේ ලෝකයේ තියෙන සියලු දේ අයින් කරලා ප්‍රෞජ්ජා භූමියට පත් වෙච්ච කෙනා ළඟ තියෙන ටික අයින් කරන විදිහ නේද? ඉතුරු වෙච්ච ටික අයින් කරන විදිහ. ආය නැවත කිසිම දෙයක් ඇතුළට එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත ආත්පසින්ම ආරක්ෂා කරගන්න විදිහ මේ. ඒකයි මේ අරියවංශ ප්‍රතිපදාවේ තියෙන ලස්සන නේද? මේකේ මේ ක්‍රමවේදයේ තියෙන සුන්දරත්වය. එවැනි සිතක් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්ගේ තියෙන නේද කොච්චර නේද ප්‍රබල කොච්චර කොච්චර වටින චින්තනයක්ද එතුමාට තියෙන්නේ. ඒකද මම ඒකයි කිව්වේ ලෝක රසය විඳින කෙනෙක් කියලා. ලෝකයේ කර්කස දුක් විඳින්නේ නැහැ. ලෝකයේ තියෙන වහ කන්නේ නැහැ. මාත්‍රයක්වත් වහ ආහාරයට ගන්නේ නැතුව ප්‍රවේශමෙන් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ආකාරය. එතකොට මේක කෙරේ යම් තණ්හාවක් ඉපදුනා නම් ඒ තණ්හාව වහාම අයින් කරනවා. තමන් ඉන්න සේනාසනේ සමහර විට පුටුවක් ගන්න. පුටුවක් කියන්නේ සේනාසනයක්. ඇඳක් කියන්නේ සේනාසනයටයි තේවා. හරිද? ඒ කිසියම් දෙයක් ගන්න මේක හරි අපූරු පුටුවක්. මේක මෙහෙම වෙන්න ඕනේ. මේක මටම තියෙන්න ඕනේ. මේ මාත්‍රයකවත් ඇලිමක් ඇති වෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඇයි? එහෙම වුණොත් මොකද වෙන්නේ? සේනාසනය අතහැරලා යම් පොඩි ගමනක් හරි ගියොත් නේද ගිය වෙලාවෙ ඉඳන් මොකද? විතක්ක පුටුව කවුරේ අරන් යයිද දන්නේ නැහැ. පුටුව කවුරේ අරන් යයිද දන්නේ නැහැ. නේද? ඉතින් අන්න විදර්ශනා නුවණින් මේ කිසිම දෙයක ඇලෙන්නේ නැති වෙන්න කටයුතු කරන ඒ අමුතු ජීවිතේ, ඒ වංශේ හැටි, ඒ වංශය ගැන අපි දැනගත්තාම මොකද වැඩේ නේද? අපිටත් ආන් එකටයි වංශය ගැන දැනගන්නේ. ඒ වංශය ගැන දැනගත්තාම අනේ මෙවැනි ක්‍රමවේදයකින් ජීවත් වෙන මේ ලෝකේ අපිට ගෝචර නොවන නේ අපිට ගෝචර නොවන සතුට ලබන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ටිකක් ඇනෙන්ඩම එකක් කියන්නද? නිදිමතත් එක්ක යන්න නේද? ඇනෙන්ඩම එකක් කියන්න ඕනේ. අපේ ගෙදර හරකෙක් හදනවා කියලා හිතන්නකෝ අපි. ඉතින් හරකට හැමදාම කන්න දෙන්නේ තනකොළයි පුණ්ණක්කුයි. බලනකොට හරකගේ උපන්දිනේ ඇවිල්ලා. දැන් මං කල්පනා කරා අනේ හැමදාම පුණ්ණක්කු කන හරකා නේද? මට කොච්චර සේවයක් කරනවද? මං අද මෙයාට පුණ්ණක්කු වෙනවට ලොකු අටලප්පමක් හදලා දෙන්න ඕනේ කියලා. ගොඩාක් වියදම් කරලා ලොකු වටලප්පමක් හදලා ගිහලා හරකා ළඟින් තිබ්බා. දැන් මොකද වෙන්නේ? කන්නේ දැනෙන්නේ වටලප්පමේ රස. එයාට නේද? එයාට වටලප්පමේ රස දැනෙන්නේ නැහැ පින්වත්නි. ඒ වගේ පෘථග්ජන පුද්ගලයාට මේ arya වංශිකයා තුල arya වංශිකයා මේ ලෝකේ විඳින රස විඳින සුවය දැනෙන්නේ නැහැ. එයත් කියනවා අන්න අර කට්ටිය ගුවන් විදුලියක්වත් නැති රූපවාහිනියක්වත් නැති මොකවත් නැති මහ කැලේකට වෙලා පුදුම විදිහට දුක් විඳිනවා කියලා කිව්වා නේද? සේනාසනේ ස්වාමීන් වහන්සේලා ගැන එහෙම කියනවා. ඉතින් දන්නේ නැහැ ඇයි නේද? හරක කොහොම හිතනවද වටලප්පන් ගිහින් දුන්නා නේද? මට පුණ්‍යකුත් නැහැ. මේ මොකද්ද? මේ දහජරා මොකද්ද? මේ මොකද්ද? ඒක ආහාරයක් විදිහටවත් යාර දැනෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි. ඉතින් මේ උපමාව මතක තියාගන්න ඕනේ නේද? වටරප්පන් වල රස දැනෙන විදිහට මනස සකස් කරගන්න වෙනවා නේද? ඉතින් ඒ වගේ මේ arya වංශිකයාගේ ජීවිතය පිළිබඳ අපි දැනගැනීමෙන් අපේ පින්වත්නි අපිට මේ ලෝකයේ අපි ජීවත් වෙන විදිහට නෙමෙයි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ කියලා දැනෙනවා. ඒක තමයි arya වංශ ප්‍රතිපදාව. ඒ උත්තරම හැම දෙයකින්ම සතුට වෙන හැටි. තමන්ගේ හිතට කිසිම දුකක් එන්නේ නැති විදිහට පරිසරය සකස් හාත්පස සකස් කරගන්න හැටි. අපි ඒවා පිළිබඳව හොඳින් දැනගන්න ඕනේ. ඊළඟට තමන්ට යමක් ලැබුණා නම් පින්වත්නි ඒ ලැබිච්ච දේ බෙදා හදා ගන්නවා. අන්න අයට දෙනවා. කිසිම ලෝභයක් නැතිව දෙනවා. ආන් ඒ දීලා සන්තෝෂ වෙනවා. මත්ත පටික් ගහන සන්තෝෂෝ. හරි, තමන්ට ලැබිච්ච දේ අන්න අයට දීලා සතුට වෙනවා. ඊළඟට මේ ලැබිච්ච සේනාසනය හෝ පිණ්ඩපාතය හෝ කුමක් හෝ හින්දා තමන්ට යම්කිසි ආකාරයක ලොල් බවක්, ගිජු බවක්, කෑදර බවක් ඇති වුණා නම් ඒ සියල්ලම ආහාරයක් ඉඳ ඇති වුණා නම්, සේනාසනයක් ඉඳ ලොල් බවක් ඇති වුණා නම්, කැමැත්තක් ඇති වුණා නම්, මෙතන ඕනමයි කියලා හිතුණා නම් ඒක වහාම බැහැර කරගන්නවා. ඒකට කියනවා ලෝලුප්ප විසජ්ජන සන්තෝෂය කියලා. ඒකට කියනවා ලෝලුප්ප විසජ්ජන සන්තෝෂෝ කියලා. බලන්නකො නේද? ඉතින් මං ආයෙ මතක් කර කරමයි කියන්නේ. කැමති නැද්ද? නේද? කැමති නැද්ද? හැමදාම කල්පනා කර කර හිටියේ, හැමදාම කල්පනා කර කර හිටියේ හම්බෙච්ච හම්බෙන සේනාසන ගැන නේද? ගෙදර ගැන, ආහාර ගැන, අද රැටු යන්නේ මොනවද නේද? මෙව්ව කාලෙකින් කෑවේ නැහැ, අපේ නොකා පුළුවන්ද? සතියකට සැරයක්වත් කන්න ඕනේ නේද? ඉතින් ආහාරය ගැන හිත හිත, සේනා ඉන්න ගෙවල් ගැන හිත හිත, ඇඳුම් ගැන හිත හිත නේද? මේ જાති ඇඳුමක් ඇඳේ නැත්තම් වැඩක් නැහැ කියලා ඇඳ ගන්නවා. ඇඳගෙන ඇවිදින්නෙත් අමුතු විදිහට, කතා කරන්නෙත් අමුතු විදිහට, ඉන්නෙත් අමුතු විදිහට, යන්නෙත් අමුතු විදිහට, මොකද්ද වුනේ කියලා හිතා ගන්න බෑ. කොච්චර කල් ගියාද ඒක නේද? වයසට ගිහිල්ලත් එහෙමයි. ආච්චිලා අතර ඕනේ ඕනේ වුවා කියලා මේ නිදිමත වෙලාවේ නේද? මම වයසයි තමයි, ඒ වුණාට ආච්චිලා අතර මම ඒ විදිහට හැසිරෙන්න හදනවද නැද්ද නේද? ඒ මොකද මේ වෙලා තියෙන්නේ? මේක තේරුනේ නැහැ. මේ නිරර්ථක ජීවිතය ගැන තේරුනේ නැහැ. මේ අතෘප්තිකර ආසාවන් ගැන තේරුනේ නැහැ. ඒකින්ද ඇති පදං වහකනව පින්වත්නි, ඇති පදම්ම වහකනව. හරිද? ඊළඟට බලන්න යතා ලාභ සන්තෝෂය කියන්නේ තමන්ට ලැබෙන දෙයක් තියෙනවා නම්, තමන්ට ලැබෙන සේනාසනයක් හෝ පිණ්ඩපාතයක් හෝ ඒ ලැබෙන ආකාරයට සන්තෝෂය හදා ගන්නවා. ඒක කොයි වගේද? චින්තනයේ වෙනස් බව මේ බලන්න. මේක අපේ ජීවිතවලට මේ චින්තනය හදා ගන්න ඕනේ. වතුර වීදුරුවක් තියෙනවා, භාගයක් පිරලා තියෙන්නේ. භාගයක් පිරිච්ච වතුර වීදුරුවෙන් හින්දා සන්තෝෂ වෙන අය ඉන්නවා, භාගයක් පිරිච්ච වතුර වීදුරුවෙන් හින්දා දුක් වෙන අය ඉන්නවා. එකම වතුර වීදුරුව දැකලා කොහොමද? සමහර අයගේ අවධානය යොමු වෙන්නේම අඩු කෑල්ලට. එයා හැම වෙලේම දෙස් දෙවල් තියෙනවා, මේකේ භාගයක් අඩුයි නේද? මේකේ භාගයක් අඩුයි කියලා. අනිත් අය තව පිරිසක් ඉන්නවා මේක භාගයක්ම පිරලා තියෙන්නේ කියලා. එකම වීදුරුව දැකලා සමහර අය දුක් වෙන අතරේ සමහර අය සතුට වෙනවා. මේකට මේ සේනාසන ගිලන්පස පැත්තකින් තියලා තමන්ගේ ස්වාමියා භාර්යාව ගැන හිතන විදිය පොඩ්ඩක් බලන්න. නේද? සමහර අය කියන්නේ තමන්ගේ ස්වාමියාගේ භාගයක්ම නේද? ඒ ගතිගුණවල භාගයක්ම අඩු යපෝ වැඩක්ම නෑ. එයා ගැන නම් කතා කරන්න එපා. නේද? සමහර අය තියෙන ගතිගුණ දිහා බලලා නේද? මොනවා අඩු වුණත් මේවා තියෙනවනේ කියලා හැම වෙලේම සන්තෝෂෙන් ඉන්නවා. නේද? සමහර අය තමන්ගේ බිරිඳ ගැනත් එහෙමයි. ජීවිතේ හැම දෙයක්ම එහෙමද නැද්ද? නේද? හැබැයි මේ අරියවංශිකේ අරියවංශ ප්‍රතිපදාවේ කටයුතු කරන ඒ මහා උත්තමයාණන් වහන්සේ තමන්ට ලැබිච්ච දේ පිළිබඳ හැම වෙලේම නේද ලැබිච්ච විදිහෙන් ලැබිච්ච ලාභයෙන් පුදුම විදිහට සතුට වෙනවා. හරිද? පුදුම විදිහට සතුට වෙනවා. ඊළඟට යථා බල සන්තෝෂය. යථා බල සන්තෝෂය කියලා කියන්නේ තමන්ට ඔරොත්තු දෙන විදිහට තමයි, තමන්ගේ බල ප්‍රමාණයට අනුව තමයි, තමන්ට හැකි ප්‍රමාණයට අනුව තමයි සේනාසනයක් හෝ දැන් මං කියන්නකෝ දැන් මම යථා බල නෙවෙයිද කියලා මට හිතුණා එකපාරටම. ඇයි? අරේ අච්චර සේනාසනයක් තියෙද්දි මෙහෙ තව එකක් බාරගෙනද කියලා බලන්නකෝ. නේද? ඉතින් ඒ සේනාසනය ගැන තෘෂ්ණාවකින් නම් බාරගත්තේ. එතකොට මේ බාර ගැනීම තුල තියෙන්න ඕන කොහොම එකක්ද? මම මෙතන අල්ලා ගත්තා, මම මෙතන කොහොම හරි අල්ලා ගන්න ඕනේ, ආයෙ නම් නෙවෙයි හෙල්ලෙන්නේවත් නෑ, බලමුකෝ වෙන කවුරු හරි මෙතෙන්ට එන්නේ නේද? අන්නේ ඒ ක්‍රමයට නම් මේක තමන්ට බල ප්‍රමාණය, තමන්ට හැකියාවක් නැති දේවල් නේද? අන්නේ එන්න ඒ ලක්ෂණය මිනිසු තුල තියනවද නැද්ද ජීවිතේ? එතකොට මේ තුන ගැන විතරයි අපි කතා කරන්නේ. නමුත් අපේ ජීවිතේට මේවයින් එකතු කරගන්න ඕන බොහෝ දේවල් තියෙනවා. අපි අපේ බල අපිට හැකියාව තියෙන ආකාරයට තමයි හැම දෙයක්ම නේද භාවිතයට ගන්න ඕනේ, එකතු කරගන්න ඕනේ. විශ්‍රාම ගියා විතරයි මොකද කරන්නේ? මරණදාර සමිතියේ සභාපති, පන්සලේ දායක සභාවේ සභාපති, අතනත් ලේකම්, මෙතනත් ලේකම්, දැන් මේක මහා මරාලයක් වෙලා දුවනවා දිවිල්ල හැමතැනම නේද? තමන්ට බල ප්‍රමාණය තමන්ට පුළුවන් හැටියකට නෙවෙයි මේවා පාවිච්චි කරගන්නේ. ඉතින් බලන්න එහෙම බෑ. ඒවා කරන්න ඕනද නැද්ද? සමාජයට සේවය කරන්න ඕනද නැද්ද? අන් අයට යහපත කරන්න ඕනද නැද්ද? කරන්න ඕනේ. කොහොමද? තමන්ගේ හැකියාව ඇති පමණින්. එහෙනම් යථා බල සන්තෝෂේ තමන්ට හැකියාව තියෙන විදිහට විතරයි සේනාසන, තමන්ගේ බලය තමන්ට තියෙන බලවන්තකම අනුව විතරයි, හැකියාව අනුව විතරයි සේනාසන පිළිගන්නේ. හරි. ඊළඟ එක තමයි මේ ලෝකේ මිනිස්සු ළඟ නැතිම ගුණයක් අරියවංශිකයා ළඟ තියෙනවා. මේ මහා උත්තරම ගුණ පින්වත්නි, මේවා ඇහෙනකොට අපිට බුදුරජාණන් වහන්සේ මේ මහා සංඝරත්නයේ හික්මවපු හැටි කියලා. ඒ විතරක් නෙවෙයි, මහා සංඝරත්නය කියන්නේ මොන්න තරම්නම් වටින, මොන තරම්නම් මහා ගුණ කදම්බයකින් යුක්ත උත්තමයාණන් වහන්සේලාද කියලා ඇතුළාන්ත ප්‍රීතිය උපදවා ගන්න ඕනේ. යථා සාරූප්‍ය සන්තෝෂය කියලා කියන්නේ තමන්ට ලැබිච්ච යමක් තියෙනවා නම් පින්නත්නි, මේ භික්ෂුවට කොයි වෙලාවෙ හරි දැන්නොත් මේකට සුදුසු මම නෙවෙයි, මේකට සුදුසු අන්න අහවලා කියලා කිසිම පැකිලීමක් නැතුව ඒ සුදුසාට තමන්ට ලැබිච්ච දේ පරිත්‍යාග කරන ස්වභාවයක් භික්ෂුන් වහන්සේ ළඟ තියෙනවා. අරියවංශිකයා ළඟ තියෙනවා. හැම වෙලේම ඉන්නේ ඒ පැත්තට නැමිච්ච හිතකින්. මේ සාමාන්‍ය පුද්ගලයා කොහොමද දන්නේ නේද? අහවලාගේ සුදුසුකම් තියෙනවා නම් ඒවා යටකරන්න ලෑස්ති වෙච්ච, කල්පනා කරපු, ඒකට උපක්‍රම යොදන හැම වෙලේම රත් වෙනවද නැද්ද? නේද? මේ බලන්න, තමන්ට නුසුදුසු තැනින් අයින් වෙලා වඩා සුදුසුසාට යම් තැනක් දුන්නනම් එයාගේ දෝංකාරය අයින් වෙනවද නැද්ද? පශ්චත්තාපය අයින් වෙනවද නැද්ද? ඒකයි මේ කියන්නේ. මේ හිත ඇලෙන ගැටෙන තැන්වලින් සම්පූර්ණයෙන් වෙන් වෙලා ඉන්න අපූර්ව හාත්පසින් ආරක්ෂාව ඇති කරගෙන මාත්‍රයක්වත් ආපහු මේ පැත්තට මුකුත් නේද පීඩනයක් එන්න දෙන්නේ නැතුව මේ අරියවංශ ප්‍රතිපදාවේ මේ උතුම් මුනිවරයා යෙදෙන හැටි අපිට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ, හැඟෙන්න ඕනේ පින්නත්. ඒක තුලින් සන්තෝෂ වෙන හැටි අපි තේරුම් ගන්න ඕනේ. එතකොටයි අපිට හිතෙන්නේ මම මෙහෙම අහන්නම් මේ වස්සාන කාලේ. වස්සාන කාලේ වරුණා. මේ ඇත්ත දැන් හෙට දවසේ චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒකත් එක්ක පූජා කරන හැම දෙයකින්ම චීවරානිසංසයක් ලැබෙනවා. කාටද පූජා කරන්නේ? කාටද? මහා සංඝරත්නයට. මේ විපස්සනා වැඩේ හිටියද? චේතනාව හදාගන්න මම මේ කියන්නේ. දැම්ම කියලා තියන්න ඉබේ. විපස්සනා වැඩේ හිටියේ මහා සංඝරත්නයට. එහෙමද? සාංගික වාක්‍යයේ එහෙම කැලලක් එහෙම තියනවද? නෑ. හොඳයි. පොදු වශයෙන් සියලු මහා සංඝරත්නයට මම අහන මේ අතංගෙන් ලංකාවේ හෝ සිරිපාඩවියේ හෝ කොහේ හරි අරණ්‍ය සේනාසනයක හෝ කොහේ හරි තැනක බුරුමේ හෝ තායිලන්තේ හෝ මේ වස්සාන කාලයේදී යම් අධිගමයක් ලැබුවා නම් භික්ෂුන් වහන්සේනම යම් ධ්‍යානයකට ආවා නම් යම් මාර්ගයකටපත් වුණා නම් යම් විදර්ශනා සිතක් පහළ වුණා නම් ඒ සියලු ස්වාමින් වහන්සේලා විශේෂයි නෙවෙයිද මේ අත ඔය පූජාවන් සිද්ධ කරන්න නේද? වර්තමානයේ වැඩවත් මේ වස් කාලයේ වාසය කරන ස්වාමින් වහන්සේලා කියලා හිතුවොත් නේද? ඒ සියලු ස්වාමින් වහන්සේලා කෙරෙහි එතන ભેදයක් නැහැ. හේතරන්නේ අතීතයේ වැඩ වාසය කරපු අනාගතයේ වැඩ වාසය කරන කියන ත්‍රිකාලික ස්වාමින් වහන්සේලා වෙනුවෙන්. එහෙනම් මෙහි ආනිසංසය කොච්චරක්ද කියලා බලන්න. නේද? එතකොට මේ කියන ආකාරයටම ජීවත් වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා නැද්ද? නැද්ද? ඔය කියන එකකින් හරි අයින් වුණා නම් එදා අරිය ධම්ම ස්වාමීන් වහන්සේට කෙලෙස් උපදිනවද නැද්ද? නේද මං කිව්වේ වස් කාලය ගෙවපු හැටි කියලා නේද? 2011 වස් කාලය ගෙවුවේ එක දුක් මාත්‍රිය අකුසලයක්වත් සිද්ධ වෙන්නේ නැතුව කියලා. එහෙනම් මේ කතා කරන සියලු දේ උන්වහන්සේගේ సంతානය තුල ක්‍රියාත්මක වෙමින් තිබිලා තියෙනවද නැද්ද? නේද? නැත්නම් අකුසල උපදිනවා. අකුසල මාත්‍රයක්වත් නැතුව ජීවත් වෙනවා කියන්නේ මේ සියලු ගුණයන් තියෙන්න ඕනේ. මේ සියලු ගුණයන් තියෙන්න ඕනේ අකුසල මාත්‍රයක්වත් නැතුව ජීවත් වෙන්න සේනාසනත් එක්ක. එහෙනම් උන්වහන්සේ එදා ඒ විදිහට ජීවත් වුණා නම් ඒ වගේ ජීවත් වෙන බොහෝ ස්වාමීන් වහන්සේලාද නැද්ද? එහෙනම් මහා සංඝරත්නය කියලා කියන්නේ මහා ගුණයෙන් යුක්ත, තපසෙන් යුක්ත නේද? මහා සීලයෙන් යුක්ත උත්තමයාණන් වහන්සේලා කියලා අපි ලොකු හැඟීමක් ඇති කරගන්න මේ අරියවංශ දේශනාව විශාල රුකුලක් වෙනවා. අරියවංශ දේශනාවක් ශ්‍රවණය වීමෙන් ලැබෙන කාරණා දෙකක්. එකක් තමයි ඔන්න ඔය වගේ මහා සංඝරත්නය ගැන ඇතිවන්නා වූ සංඝාලම්බන ප්‍රීතිය, ශ්‍රද්ධාව. අනිත් එක තමයි එවැනි ඉලක්කයකට මමත් යන්න ඕනේ. මෙවැනි සුන්දර මිනිසෙක් බවට පත් වෙන්න ඕනේ. ඇතුළ පිරිසිදු කරගන්න ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ කියලා තමන් තුළ ඇතිවන්නා වූ ප්‍රීතිය. ඊළඟ සන්තෝෂයට කියන උපකාර සන්තෝෂය කියලා. අනේ මේ සේනාසනය නේද මට මගේ නිවනට උපකාර කරන ස්ථානයක්, මගේ බ්‍රහ්මචර්යාවට උපකාර කරන ස්ථානයක්, මට මැස්සන්ගේ මදුරුවන්ගෙන් අයින් වෙලා නේද? ඇයි මැස්සන්ගේ මදුරුවන්ගෙන් සෑප්පට බුදියන්ද? එහෙමද? නෑ නේද? මගේ භාවනාවට බාධා වෙන සියලුම උපද්‍රවයන් වලින් අයින් වෙන්න පුළුවන් මට ඒකින්ද මේ බ්‍රහ්මචර්යාවට උපකාරයක් කරනවා මේ සේනාසනය කියලා ඒ උත්තමයන්න් වහන්සේට විශාල සන්තෝෂයක් ඇති වෙන අන්නේ ආකාරයෙන් උපකාර හැඟීමෙන් සන්තෝෂය උපදවාගෙන වාසය කරනවා. ඊළඟට පින්වත්නි, තමන්ට ඒකට කියන පරිමාණ සන්තෝෂය කියලා. ඒ කියන්නේ පාවිච්චියට ගන්න අවශ්‍ය ප්‍රමාණයටයි. දැන් මේකේ තියෙනවා චීවරයක් ගැන නම්, චීවරය ගැන චීවර සන්තෝෂය ගැන කතා කරනකොට තියෙනවා උදක සන්තෝෂය කියලා එකක්. ඒ කියන්නේ මේ භාවිතා කරන වතුර, ඒකෙත් තියෙනවා පරිමාණ සන්තෝෂය කියලා. යමක් තිබුණාට පින්වත්නි, ඒ තිබුණ පමණින් කවදාකවත් නාස්ති වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. අරිය වංශිකයා කවදාකවත් යමක් නාස්ති වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. අවශ්‍ය පරිමාණයට අවශ්‍ය ප්‍රමාණයට සේනාසනයක් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇඳ වුණත් නේද? හොඳට අදිගෑරලා කකුල් දිගෑරලා නේද? අර කියන්නේ ගේම්බා පොලේ ගැහුවා වගේ බුදියන්ට ඕන කරන ඇඳක් හොයාගන්නේ තමන්ගේ පරිමාණයට ගැළපෙන නේද? අඩි දෙකක දෙකමාරක පල්ල තියෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණයට අයියේ සේනාසනය සකස් කරගන්නේ. හරිද? මේ කොහොමද දන්නේ? අය ගිහි පැවිදි කියලා නෑ, තමන් පාවිච්චි කරන දේ තුළ කෙලෙස් උපදවන ස්වභාවයක් තියෙනවාද නැද්ද? එහෙනම් අපි අපිට අපේ ජීවිතය අල්පේච්ච කරගන්න මෙවැනි සංකල්ප කොච්චර වටිනවද? මං අහගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මතක් කරා, ගිහි ජීවිතයේ ඉඳගෙනත් මේ ආකාරයට ප්‍රතිපදාවේ යෙදෙන්න පුළුවන් ය කියන ගෞරවනීය වචනේ මට ඇහුණා. ඉතින් එහෙනම් අපිටත් පුළුවන් තමන්ට ප්‍රමාණවත් තරමට පරිමාණයට කටයුතු කරලා සන්තෝෂ වෙන්න, මේවා අත්විඳින්න ටික ටික අත්විඳලා බලන්න, ජීවිතය අල්පේච්ච කර අන්නේ පරිමාණ සන්තෝෂය කියන එක භික්ෂුන් වහන්සේ තුල තියෙනවා. ඊළඟට පින්නන්දි පරිභෝග සන්තෝෂය, මේ පරිභෝජනය කරන දේ, මේ පාවිච්චි කරන දේ ප්‍රත්‍යවේක්ෂා කරලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ හරියටම කාරණාවට විතරයි. සේනාසනය නම් මොකටද? මොකටද මට මේ සේනාසනය? සීතෙන්, ඌෂ්ණයෙන්, මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන් නේද? මේ ලැබිච්ච කරුමකාර මේ ශරීරය නේද? මේ එලිමහනේ තියන්න බෑනේ. නේද? හොන්දට කොරපොතු ටිකක් තිබ්බනම් ලොකුවට කිසි ප්‍රශ්නයක් නෑ. ඇයි සීතලක් දැනෙන්නේ නැහැ එහෙමනම්? අපි කියන්නේ නේද, බලන්නක පොඩ්ඩක්, කබරයාට ගැහුවාට අපි කියනවා නේද, කබරයාට ගැහුවා වාගේ. ඇයි ඒ? රිදෙන්නේ නැහැ. ඇයි? තදම අපිට එහෙම ගන්න නෙවෙයි තියෙන්නේ නේද? මේක පොඩ්ඩක් තම හරියට රිදෙනවා නේද? එතකොට අපි හිතනවා ওই කුකුල්ලු එහෙම තෙමෙනකොට අපි හිතනවා අනේ කට්ටිය වැස්සට තෙමෙනවා නේ කියලා. නෑ නෑ, ඒ ඇඟේ පොඩ්ඩක්වත් තෙමෙන්නේ නෑ. ඒ කට්ටියට වැහි කබායක් උපතින්ම තියෙනවා නේද? මේ ලැබිලා තියෙන ශරීරය එහෙම පාවිච්චි කරන්න බැරි එකක්. ආන්ගේ ශරීරය පාවිච්චි කරගන්න මට නේද මේ නිවස ඕන ඒකට විතරයි කියලා, ඒ නිවස හින්දා මානයක් හෝ හීනමානයක් හෝ අධිමානයක් හෝ ඇති වෙන්නේ නැති වෙන්න ජීවත් වෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. හරිද? තමන්ගේ නිවස පිළිබඳව කල්පනා කරපුවම හරියනවා ඒක. ඒ කල්පනාව වෙන්න ඕනේ ඒ ආසාවන් ඇති නොවන ආකාරයේ කල්පනාවක්. මං හැමදාම කියන්නේ ලෝකෙට සාපේක්ෂව, ඉන්දියන් සාගරයට සාපේක්ෂව ලංකාව මුතු ඇටය. ලෝකෙට සාපේක්ෂව දූවිල්ලක්. එතකොට මගේ ගෙදර නිවස අහෝසි කළා දාන්න පින්නවත් නේද? මගේ ගෙදර අහෝසි වෙච්ච එකක්. ඒ තරමට සුළු නේද? මාත්‍රයක්වත් නැති. ඒ මදිවට එක සැරෙන් සැරේ කැඩෙනවා. ඒ මදිවට මැරෙනකොට අනිවාර්යෙන් දාලා යන්න වෙනවා. මේකෙන් මොන මාන්නයක්ද? මේ නිවසේ ඉඳන් මට මාන්නයක් ඇති වෙලා මම පාර යනවා. පාරේ ගියාට මම නම් යන්නේ නිකන් අමුතු විදිහට, මම මේ වගේ නිවසක ඉන්නේ කියලා. පාරේ ඉන්න අය කවුරක්වත් දන්නේ නැහැ නේද? කවුරක්වත් දන්නේ නැහැ මම මේ යන්නේ අමුතු සන්තෝෂයකින්, මට මේ වගේ නිවසක් තියෙනවා කියලා. ඉතින් පින්වත්නි, අන්න ඒකින්ද මේ තමන්ගේ මේ ලැබිලා තියෙන පාවිච්චි කරන දේවල් නුවණින් සලකලා බලලා භික්ෂුන් වහන්සේ ආහාරය නම් නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය, ওই විදිහට මේ අතු දන්නවනේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ. ප්‍රත්‍යවේක්ෂා කරමින් තණ්හාව උපදින්නේ නැතුව ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගනිමින් කටයුතු කරනවා, අන්න ඒකට කියනවා පරිභෝග සන්තෝෂය කියලා. හැම දෙයක්ම පරිභෝජනය කරන්නේ අවශ්‍යතාවයට විතරයි. අවශ්‍යතාවයට විතරයි. මොකක්ද මේ වෘතය? ඒක තමයි මුනි වෘතය. හරිද? මුනිවරයාගේ ස්වභාවය. ඒක තමයි මේ කියන්නේ, ඒක තමයි මේ අරිය වංශිකයාගේ ප්‍රතිපත්තිය. කිසිම දෙයකින් දුක් උපදින විදිහට ජීවත් වෙන්නේ නැහැ කියන එක. ඊළඟ කාරණාව තමයි සන්නිධි පරිවර්ජන සන්තෝෂය කියන්නේ. ඒක නම් අපේ කාටවත් නැහැ. ගොඩ ගහගන්නේ නැති ගතිය. හරි, ගොඩ ගහගන්නේ නැහැ. මේකත් මගේ, මේකත් මගේ, මේකත් මගේ, මේකත් මගේ කියලා එහෙම නැහැ. හරිද? අන්න එහෙම ගොඩ ගහගන්නේ නැතිව කටයුතු කිරීමෙන් සතුටු වෙලා සතුටු වෙනවා. පිණ්ඩපාතේ ගොඩ ගහගන්නේ නැහැ. හරිද? ඒ කිසිම දෙයක් ගොඩ ගහගන්නේ නැහැ. ඊළඟට විසජ්ජන සන්තෝෂය කියලා කියනවා. ඒ කියන්නේ ඒ තමන්ට එකතු වෙලා තියෙන දේවල් අන් අය හා බෙදා හදාගෙන කටයුතු කරන ස්වභාවය. ඉතින් මෙන්න මේ ආකාරයක සන්තෝෂ 15කින් සන්තෝෂ වෙනවා සේනාසනයේ හින්දා. සේනාසනයේ හින්දා ඒ උත්තමයා වාසය කරන්නේ විශාල සතුටකින්. ඉතින් ඒ වාගේ පිළිබඳ යම්තන් හෝ ඇලෙයි කියන බයට සමහර වෙලාවට සමහර ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? අන්නර දූතාංග සමාදන් වෙනවා. අහලා තියෙනවනේ, සමහර දූතාංගයන් සමාදන් වුණාම කොහෙද ඉන්නේ? සොහොනේමයි ඉන්නේ. සමහර දූතාංගයන් සමාදන් වුණාම අභ්‍යවකාශමයි, ඒ කියන්නේ මේ එලිමහනේමයි වාසය කරන්නේ. ඒ වගේ තමන්ට මේ සේනාසනයන්හි ඇලෙයි, ඇලෙන්නේ මාත්‍රයක්වත් ඇලෙන්නේ නැති වෙන්න අර දූතාංග මොනවද කියලා දැනගෙන සමහර උත්මයව තමන්ගේ දුර්වලතාවය නැති කරගන්න මේ දූතාංගයන් සමාදම් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සේනාසනය ගැන දැනගෙන, සේනාසන කෙත ගැන දැනගෙන, සේනාසන සන්තෝෂය ගැන දැනගෙන, සේනාසන පිළිබඳ තියෙන දූතාංගයන් ගැන දැනගෙන මේ අරියවංශිකයා ඒ අරියවංශ ප්‍රතිපදාවෙහි යෙදෙමින් කටයුතු කරනවා. ඉතින් මං හිතනවා මේ තියෙන වෙලාව හැටියට ඒ ඇති සේනාසන ගැන කියලා. ඉතින් මේ අතන්ට සූත්‍ර පිටකයේ තියෙන සූත්‍රය, මොකද භාවනා රමතාවය ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕන හින්දායි මම වෙලාව ගන්නෙ. මෙහෙම ලක්ෂණ තියෙන අරියවංශ සූත්‍රයේ මේ වගේ හැම අරියවංශයකම චීවර සේනාසන පිණ්ඩපාත කියන තුනේම මේ වගේ ලක්ෂණයන් තියෙනවා පින්නත්නි. ඉතින් මේවා පිළිබඳ අපිට හොයන්න පුළුවන්. මේ වගේ ඉවක් ඇති වුණා නම් හොයන්න පුළුවන්. හරිද? ඔය බාහිර ලෝකයෙන් ඇති වෙන තත්වයන් පිළිබඳවයි. දැන් අපි යමු භාවනා රමතාවයේ කොටසට. මේක තමයි අපිට අපේ ජීවිතයේ ළඟා කරගත යුතු තත්වය. මේකෙදි සඳහන් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ භාවෙන්තෝ රමති, පජහන්තෝ රමති. සතුට වෙනවා, වඩමින් සතුට වෙනවා, නසමින් සතුට වෙනවා කියලා. හරි, මොකක්ද පළවෙනි එක? කාමච්ඡන්දය නසමින්, නෙක්ඛම්මය වඩමින් සතුට වෙනවා. ඔන්න වඩනවා නසනවා, වඩනවා නසනවා කියන එක අපි කීපයක් සාකච්ඡා කරමු තියෙන ඒවා. මේ වඩනවා නසනවා කියන්නේ මොකක්ද කියලා, මේකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මනුෂ්‍ය ශරීරයක් ගන්න. මනුෂ්‍ය ශරීරයක් පිළිබඳව කාමච්ඡන්ද නැවත දැකීමේ ආසාවන් කෙනෙකුට තියෙනවා කියලා හිතන්නේ. මේ තැනත්තා මොකද කරන්නේ? මේ කාමච්ඡන්දේ නසන්න ඕන වෙලා තියෙන මෙයාට. මොකද මේක වැඩක් නැති එකක් කියලා දැනගෙන. මේකෙන් කොහොමද මං ගැලවෙන්නේ? ලෝකේ මනුස්ස ශරීර ගැන මගේ කල්පනාව කොච්චරද? නේද? පාරේ යනකොටත් මේවා බැලීම අදහසින්මයි යන්නේ. කොච්චර මේ ලෝකේ මිනිස්සු ඉන්නවද? නේද? එක එක කෙනාගේ එක එක හැසිරීම දිහා බල 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 ඉන්න විදිහ බල බල, ඇඳන් ඉන්න ඒවා දිහා බල බල, හිනහ වෙන ඒවා දිහා බල බල, කතා කරන ඒවා දිහා බල බල, නේද? මගේ හිත සතුට වෙනවා කියලා මෙන්න ආර්යවංශිකයා දැනගන්න. මේක සතුට වෙනවනේ අප්පා, මෙන්න මේ නේද? කීයක් බලලා ඉවර කරන්නද දැන් මේක? නේද? කවදාද ඉවර කරන්නේ? ඒක හොඳට දැනගත්ත තැනත්තා මේ කාමච්ඡන්දේ නැසීමේ අවශ්‍යතාවයක් එතුමාට එනවා. ඒ කාමච්ඡන්දේ නැසීමේ අවශ්‍යතාවය හින්දා මොකද කරන්නේ? මේ ශරීරය පිළිබඳ අසුබය වර්ධනය කරන්න පටන් ගන්නවා. දැන් ඔන්න වඩන්න පටන් ගත්තා. අසුබය වඩන්න පටන් ගත්තා. වඩනවා කියන්නේ මොකද්ද? වර්ධනය කරනවා. කොහොමද වර්ධනය කරන්නේ? යම් හැඟීමක් වර්ධනය කරන්නේ කොහොමද? ඒක වර්ධනය වෙන ආකාරයට මෙනෙහි කරනවා. යම් දෙයක් ගැන මෙනෙහි කරන්න ඒ මෙනෙහි කරපු දේ පිළිබඳව හැඟීම් ඇති වෙනවා. වෙනදා කාමච්ඡන්ද ඇති වෙන ආකාරයට මනුෂ්‍ය ශරීර අරගෙන කොච්චර සුවද සුන්දරද මధుරද ඇවිදිනකොට හොඳයි කතා කරනකොට හොඳයි හිනා වෙනකොට හොඳයි කිය කිය හිතපු කෙනා දැන් මොකද කරන්නේ? කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හද යංගෝ මොයි දිර්මිනි කරා. හරිද? දැන් ඒක වර්ධනය වෙනකොට හිතේ ඇති වෙන්නේ කාමච්ඡන්දයක්ද නික්මීමක්ද? මේ බලන්න මම මෙයාත්ගෙන් මෙහෙම අහනවා. මේ ලෝකේ තියෙනා වූ යම් නොසන්සුන්කමක් තමන්ගේ సంతානයේ තියෙනවා නම් මනුස්ස ශරීර දැක සතුටු වෙන්න ඕනේ කියලා. උදේ නැගිටලා ඉඳන් හැන්දෑවේ නිදා ගන්න වෙලාව දක්වා තමන්ගේ ශරීරය ගැන හෝ අනුන්ගේ ශරීර පිළිබඳ සුබයි කියන හැඟීමක් තියාගෙන සුබදේ දැකීමේ ආසාවෙන් කුතුහලයෙන් හෙවීමෙන් වාසය කරන පුද්ගලයා හොයනවා. පාරේ යනකොට හොයනවා. නේද? පාරේ හිටගෙන ඉන්නකොට හොයනවා. ඊළඟට තනියම ඉන්නකොටත් හොයනවා. තනියම තමන් ජීවත් වෙනකොට පුටුවක් උඩට වෙලා ඉන්නකොටත් දැක්ක දේවල් කියලා හොයනවා. දකින්න නැත්තම් කියලා හොයනවා. හැම වෙලෙම කුතුහලයෙන් ජීවත් වෙන අපහසුකින් ජීවත් වෙන මේ හිත කොයි වෙලාවක හරි මේ ලෝකයේ තියෙන සියලු ශරීර පිළිකුල්ය කියලා මේවාගෙන් සැප උපදවන්නේ නැත තමන්ගේ හිත මේවා මේ කිසිදු ශරීරයක් අරමුණු කරන්නේ නැති තත්වයකට ප්‍රබලව අසුබය වැඩුණද මේ ලෝකය රාගයෙන් මොහතකට හිස් වෙනවා. හරිද? තමන්ට මේ ලෝකේ කිසිම කෙනෙක්ව රාගයෙන් අරමුණු වෙන්නේ නැති තත්වයකටපත් වෙනවා. අන්නේ හිත මේ මනුස්ස ශරීර දැකීමේ කාම ඡන්දය ඡන්දයෙන් සම්පූර්ණයෙන්ම මොහතකට අයින් වෙනවා. අන්නේ අත්දැකීම ලබා ගන්න පින්වත්නි, ඒක මහා බරක් පැත්තකින් තිබ්බා වාගේ සම්පූර්ණයෙන් ඔසවාගෙන හිටිය බරක් මහා අපහසුවක් අයින් කරා වාගේ හිත ඇතුළාන්තයෙන් පුදුමාකාර ප්‍රීතියක් උපදිනවා. මොකද නිදහස දැනිලා විවේකයි. හැම වෙලේම වැඩ කර කර හිටිය කෙනෙකුට වැඩේ නැවතුනොත් කොච්චර විවේකයක් තියෙනවද? නෑ, මේ හිතට හැම වෙලේම වැඩ අඩුමතරමින් හීනෙනුත් වැඩ නේද? හීනෙනුත් කැමති රූප දැකීමේ ආසාවෙන් ඉන්නේ නේද? හීනෙන් හෝ පෙනියම් කියලා නේද? ඈ, නිදා ගන්න කී දෙනෙක් ඉන්නවද? නේද? එහෙමයි ලෝකේ හැටි නේද? වැරදි දෙයක් කියනව නෙවෙයි. එහෙම අදහසින් ඉන්නවා. ඒ කියන්නේ හරි අමාරුවෙන් මේ ඉන්නේ. දකින්න නැතුව ඉන්නේ. මෙයාට හරි වෙහෙසයි. මෙයා හැම වෙලෙම හොයන එක්කෙනෙක්. මෙයාට හරියට වැඩ කාමච්ඡන්දේ තියෙනකම් වැඩ. ආන්ගේ වැඩ වලින් මොහතකට සම්පූර්ණයෙන් අත මිදෙනවා. ඒක විස්කම්බන ප්‍රහාණයක්. එතකොට අත මිදෙනකොට මෙයාට පුදුමාකාර විවේකයක් දැනෙනවා. ඇයි මෙයාට වැඩ නැතුව යනවා? හරි. අන්න නෙක්ඛම්මයයි වැඩුවේ. ඒකයි කියන්නේ වඩමින් සතුටු වෙනවා, නසමින් සතුටු වෙනවා. කවුද මේ? ආර්ය වංශිකයා මේ හිතට ඉඩ දෙන්නේ නැහැ. මේ හිතේ අකුසලයේ වැඩෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? මේ ප්‍රතිපදාවේ ඉන්න තැනැත්තා මාත්‍රයක්වත් ඔව්වට නම් එන්න දෙන්නේ නැහැ. මෙයා මේකම වර්ධනය කර කර හිත ආරක්ෂා කරගෙන සුවයෙන්ම ඉන්නවා. ඒක තමයි ආර්ය වංශ ප්‍රතිපදාවේ යෙදෙන කෙනාගේ තියෙන භාවනා රමතාවය. ඒ වඩන්නමයි කැමැත්ත. භාවෙන්තෝ රමති පජහන්තෝ රමති. මේක වර්ධනය කරන්නමයි කැමැත්ත. වර්ධනය ඇයි දන්නව හොඳටම? මේක වැඩුවේ නැත්නම් ටික දවසක් යනකොට ආයෙ මොකද වෙන්නේ? මෙන්න මෙයා ආයෙ උඩේනවා නේද? ඒකින්ද මේක වර්ධනය කරගෙනම එක දිගට තබා ගැනීමේ වගකීමෙන් හැම නිමේෂයකම බාහිර ඇවිදගෙන එනකොට වටපිට බලන්නේ නැතුව බොහොම සංවරයෙන් තමන්ට යම් කිසි ආකාරයක පුංචි තැනක හරි යමක් දැනුණා නම් මොකද කරන්නේ? ඒ වෙලාවෙම මේ අරේවංශ ප්‍රතිපදාවේ යෙදෙන ඇත්තන්ට පින්වත්නි, යම් කෙලෙස් ධර්මයක් තමන්ගේ సంతාණයට ඇතුල් වුණා කියලා දැනුනොත් ඉදි කට්ටකින් යන්නා වාගේ, නිදි කුඹ කට්ටක් කකුලේ ඇනිලා නතර වුණා වාගේ. ඇයි? නිදිගුම්බ කට්ටක් ඇහුනහම රිදෙනව නේද? රිදෙන හින්දා ගලවලා දාන්න උත්සාහ කරන්නේ. හොඳට හිරි වැටිච්ච කකුලකට ඇවුනොත් දන්නේවත් නැහැ. සමහර ඇත්තන්ට කාමච්ඡන්ද ආදී අන්න ඒ වගේ හිරි වැටිලා ඒකට සංවේදී නැහැ. ඒක අයින් කරන්න ඕනේ කියලා සිතුවිලි නැහැ. ඉතින් අරියවංශිකයාට එහෙම නැහැ, මේ විස ශරීරගත වුණා වහාම විස අයින් කරන්න ඕනේ කියලා පෑදලියම අයින් කළා දැන. ඒකයි කිව්වේ භාවෙන්තෝ කියලා කිව්වේ. ඒකයි භාවිතා කරනවා, නැවත නැවත වඩනවා, වඩමින් 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 සතුට වෙනවා. හරිද? ඊළඟ එක දැන් දන්නවා. ඔව්, කාමච්ඡන්දේ ඇතිවෙන්න හේතු වෙන කාරණා මොනවද? සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. සුබ නිමිත්ත කියලා කියන්නේ මොනවා හරි නිමිත්තක් පිළිබඳ මගේ හිත අඳුරගන්නේ ඒක සුබ වශයෙන්. හරි? අපේ මෙව්වා තමයි හොඳ කියලා අඳුරගන්නවා. හරිද? අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ සුබ නිමිත්ත ගත්ත හිත ඒක පිළිබඳ නැවත 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 සුබ වශයෙන් කරන මනසිකාරය. මේ දෙක මිශ්‍ර වුණාම මොකද වෙන්නේ? මේ කාමච්ඡන්දය මහා වේගෙන් වර්ධනය වෙනවා. එතකොට නෙකම් වලට අවශ්‍ය කරන්නේ මොකද්ද? අසුබ නිමිත්තත් යෝනිසෝ මනසිකාරයත්. ආ, එහෙනම් දැන් තේරෙනවා කොයි විදිහටද මේක කරන්න ඕනේ කියලා අපිට තේරෙනවා පින්වත්නි. ආන් ඒ විදිහටයි මේ භාවනා රමතාවය වර්ධනය කරන්නේ. දන්නවා, මෙයා හොඳට දන්නවා මේකට නම් ඉඩ තියන්නේ නැහැ, මේකට කිසිම විදිහකින් මං කාමච්ඡන්දයකට ඉඩ තියන්නේ නැහැ කියලා. තමන්ගේ సంతාණය තුල මොකද කරන්නේ? වර්ධනය කරගන්නවා නෙක්කම්ම සිතුවිලි හැම වෙලේම. ඒ වගේම තමයි ව්‍යාපාදය. කොහොමද දන්නේ? තරහ යන ඇත්තෝ හරිම අහිංසකයි කියලා මං හැම වෙලේම කියන්නේ. එහෙම කරලා මම බැලුවේ කවුද නිකන් අහිංසක පෙනුමින් ඉන්නේ කියලා. ඒතරම මට තරහ යන අය හොයාගත්ත හැකි. තරහ යන අය හරි අසරණයි. ඇයි මම කියන්නේ? හරිද? මම කියන්නේ මං කියනවා කියලා කියන්න එපා. සුචිලෝම ප්‍රේතයා වගේ. මට හිතෙන්නේ අන්න ඒ වගේ කියලා. සුචිලෝම ප්‍රේතයා කියන්නේ තමන්ගෙම රෝමගස් තමන්ටම ඇනෙන එක්කෙනා. එයාගෙම රෝඹුවන් එයාටම ඇනෙනවා. තරහ යන එක්කෙනා තනේ එයාගෙම හිත එයාටම ඇනෙනවා. කුරලෙද හැදිච්ච හරක වගේ. ඒ කුරලෙද හැදිච්ච හරකට එයාගෙම කුරේ එයාටම ඇනෙනවා. හරි අමාරුයි. තරහ යන පුද්ගලයා අන්නේ වගේ. අනුන්ගේ වැරදි. අනුන්ගේ වැරදි දැක රිදෙන්න කාටද? ඔව්, අර වාහනේ යනකොට වාහනේට කවුරු හරි කෙනෙක් මෙහෙම දාගෙන ගියා. ගිය කෙනා ගියා, මෙයා මෙහෙ පුපුරනවා, පුපිරිල්ල නේද? අපරාධේ. හුඟාක් දේවල් එහෙමයි. මේක දැනගන්න ආර්ය ශ්‍රාවකයා අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා මේ ගැටීම අයින් කරන්න මේක හරියන්නේ නැහැ කියලා. මොකද කරන්නේ? අව්‍යාපාදේ වඩනවා. හරිද? පටිග නිමිත්තත් අයෝනිසෝ මානසිකාරයත් තමයි මේ ව්‍යාපාදේ වර්ධනය කරන්නේ. ඒකින්ද අයෝනිසෝ මානසිකාරය උපදවාගෙන පටිග නිමිත්ත අයින් කරගත්තාම හරි තමන්ට පුළුවන්කම තියෙනවා පින්වත්නි මේකෙන් අයින් වෙලා මෛත්‍රී සහගත සිතුවිලි වල වර්ධනය කරගෙන අනාත්මය ආදී කුසලයන් වර්ධනය කරගෙන සුවදායකම ඉඳ පුරුදු පුහුණු කරන්න ඕනේ. තනියම එන ගන්න එපා මේ හිත. තනියම රිදව ගන්න එපා. ඒක දැනගන්නවා. මේ රිදෙනකොට රිදෙනවා කියලා උදේ ඉඳන් ඔහේ 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 ඉන්නේ නැහැ. අපි උදේ ඉඳන් ඔහේ ඉන්නේ. හරි, මේකත් මතක තියාගන්න ඕනේ. ඔහේ ඉන්නවා. මොකද මම මේ ඔහේ ඉන්නවා කියන්නේ? වෙන දෙයක් වෙච්චාවේ. වෙන දෙයක් වෙච්චාවේ කියලා ඔහේ ඉන්නවා කියන්නේ ආන් ඒ වගේ තමයි. එන්නේ මොනවද හිතට? ඔක්කොම වගකීමෙන් බාර ගන්නවා. හරි. යනවා ගිහින් දරුවා බලනවා කිව්වොත් ඉතින් මේ කිලෝ 70 උස්සන් ඉතින් බෑගුත් කරේ තියන් ඔය යන්නේ. නේද? මේ සිතුවිල්ල ආවේ ඇයි? මේක නැති කරන්න පුළුවන්ද? ඉතින් ඕ ඇඬෙන දේවල් ආපුවම මොකද කරන්නේ? පොඩි වුන් වගේ. හොටු පෙර පෙර අඬනවා. නේද? පොඩි වුන් වගේ අඬනවා. මේ මේකේ ඇති වෙන සිතුවිල්ල ගැන වගකීමක් අපිට තියෙනවා. අරියවංශිකයාට හැම වෙලේම තමන්ට වගකීමක් තියෙනවා. මොකද මේක බුද්ධෝත්පාද කාලයක්. අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන කෙනා පින්නන්නේ තමන්ගේ අතුලාන්තයෙන් එන ව්‍යාපාදය දරුණු එකක් විදිහට සලකලා. මේක හේතු හොයලා මොකද කරන්නේ? අන්න ඒක අයින් කරගන්න බලනවා. අද මෙන්න මෙතනදී මට තරහව නම් හෙට එන්නේ නැති වෙන්න සකස් කරගන්නවා කියලා සකස් කරගන්නවා. අද මෙතෙන්දී තරහව නම් හෙට එන්නේ නැති වෙන්න සකස් කරගන්නවා කියලා සකස් කරනවා. මොකද කරන්න ඕනේ? මෛත්‍රී බලය, මෛත්‍රී වේගය, අනාත්මාදී සංඥාවල් තමන්ගේ හිත තුලින් එන වේගය බලය ප්‍රබල කරගන්න ඕනේ. හරිද? කොච්චර හරිද? තක්කෝ විතක්කෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියන තරමට. හරිද? අතපය හතර කවුරු හරි ඇවිල්ලා නිර්පරාදේ මගේ කපල දාන කොටත් එහා පැත්තේ කිනාගෙන මෛත්‍රිය ඉපදින විදිහට මේ සිත සකස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ විදිහට පුහුණු කරපැත්තෝ මේ ශාසනය තුල ඉන්නවා. එහෙනම් එවැනි ශාසනයක් මට ලැබුණේ, එවැනි උත්තමයෝ තමයි ආර්ය වංශිකයෝ. ආර්ය අමං කිව්වා, ආර්ය වංශිකයන් මේ ලෝකෙහිඳ තුවාල කරගන්නේ නැහැ. හරිද? අපි මේ ලෝකෙහිඳ හැම වෙලේම තුවාල වෙනවා. මගේ හිත හරියට රිදෙනවා අප්පා, හරි අමාරු ඉන්න නේද? හරියට රිදෙනවා, ඉන්න අමාරුයි. මොකද කවුරු හරි හයියෙන් කැස්සත් මේක තුවාල වෙනවා නේද? ඈ කවුරු හරි හයියෙන් කතා කරත් මේක තුවාල වෙනවා. මේක හැම වෙලේම තුවාල වෙනවා. අරියවංශික ඒකයි මම කියන්නේ, අරියවංශිකයා ලෝක රසය විඳිනවා කියලා මම හැම වෙලේම කියන්නේ. ඒක ලෝකේ රස විඳිනවා. එතනත්ත අපි ලෝකේ අපේ ලෝකේ මොන වගේද? අරියවංශික නොවන පුතග්ජනයා මොන සැපේද විඳින්නේ? මස් කටු සැපේයි විඳින්නේ නේද? කටු සැපේ. මොකද්ද කටු සැපේ? නේද? අනිත් අය මස් කාලා දාපු කට්ට තමයි හපන්නේ නේද? බලු පැටියා ගිහිල්ලා මේක අරන් ගින් හපනවා හපනවා හපනවා, එයාට ලේ රස එනවා. කොහෙන්ද? තමන්ගෙම දත් වලින් එන ලේ රස එන්නේ. එයා හිතේ මස් කට්ටෙන් එනවා කියලා. හරිද? තමන්ගෙම ඇතුලෙන් එන ලේ රස එන්නේ. ආන් ඒ වගේ සතුටක්, කර්කස කූර කටුක නින්දිත සතුටක් මේ ලෝකේ විඳිනවා. අන්න ඒක දැනගත්ත මේ උත්තමයාණන් වහන්සේ, අරිය වංශිකයා, අරිය වංශ ප්‍රතිපදාව ඉන්න කෙනා තමන්ගේ හිතට වගකීමෙන් කටයුතු කරනවා. මේක අයින් කරන්න ඕනේ කියලා. හරිද? ඊළඟට ආලෝක සංඥාව උපදවා ගන්න, ආලෝක සංඥාව වර්ධනය කරගන්නවා. තීන මිද්ද නැති කරලා දානවා, විනාශ කරලා දානවා. තීන මිද්ද කියලා කියන්නේ මොනවද? කායික සහ චෛතසික. එතන චෛතසිකම තමයි. මොකද්ද ඒකට කියන්නේ? කාය සහ චිත්තයන්හි ඇති වෙන හැකිලෙන ගතිය. මේකට හරිය හොඳ උපමාවක් තියෙනවා පින්වත්නි. කුකුල් පිහාටක් තියෙනවා. මේ කුකුල් පිහාට ගින්දරට කිට්ටු කළොත් මොකද වෙන්නේ? හැකිලෙනවා. ඒ වගේ මගේ හිත කුසලයන්ගේ ඇලීලා තියෙනවා. ඇලීලා තියෙනවා. දැන් කුසලයන්ගේ මම භාවනා කරනවාමයි, මං අදරෑ බලන්න ඕනේ කියලා ඉන්නේ. ආත දෙන්නම් වැඩේ කියලා ඉන්නවා. හැබැයි තීන විද්‍යාව ආවද ගින්දරට අහුවෙච්ච කුකුල් පිහාට වගේ මේ හිත හැකිලෙනවා. හරිද? හැකිලිලා හැකිලිලා යනවා. ඉතින් ඒ තීන මිද්දේ නැති කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරලා තමන්ගේ හිත හොඳට සකස් කරගන්න ඕනේ. ඒකට කියනවා එහෙම සම්පූර්ණයෙන් මේ හිත සකස් කරගත්තොත් අපේ පින්වත්නි, ඇස් පියාගෙන භාවනා කරන මාත්‍රයේදී තමන්ට මේ මහරාත්‍රියකුණත් හාත්පසින් ආලෝකයෙන් පිරිතැනක ජීවත් වෙනවා වාගේ හිතේ ප්‍රභාසර භාවයක් අත්දැක ගන්න පුළුවන්. හරිද? ඒ හිත වැටෙන්නේ නැහැ, කුසීතකම හි වැටෙන්නේ නැහැ. කුසීතකම කියන්නේ අකුසලයන්හි ඇලෙන ස්වභාවයට යන්නේ. අර අධිමාත්‍ර කුසලයන්හි වර්ධනය වෙන්න බාධා වෙන්නේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්චයෙන් අයින් වෙනවා, සමාධි වර්ධනය කරගන්නවා. ඒකයි කිව්වේ දැන් ඔන්න හොඳට සම්බන්ධ කරගන්න පුළුවන් මේකට. කලින් මං කියපු ඒවා සේනාසනින්දා නොසන්සුන් වීම ඇති වෙන එක සිද්ධ වෙන්න පුළුවන්ද? බැයිද? එහෙනම් ඒකයි අර ඉස්සෙල්ලා අර විදිහට ඉන්නේ. හරි, විතක්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරේසන සන්තෝෂය ආදි වශයෙන් ඒ ක්‍රමයේ මොකද්ද මේ? මේ ටික තමයි නේද? මේ පැත්තෙන් මේක වර්ධනය කරගන්නයි මේ. බලන්න මොහොතකට හිතලා සේනාසනින්දා නොසන්සුන් වෙන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් උද්දච්ච, අනිත් එක කුක්කුච්ච. හරි, උද්දච්ච කියලා කියන්නේ මේකෙ හින්දා ඇතිවෙච්ච ලෝභයක් හින්දා ලොකු උනසංසකමක් ඇතිවෙනවා. කවුරු හරි ගණිත දන්නේ නැහැ, ඊට කලින් මං ගන්න ඕනේ, මං කොහොම හරි මේ සේනාසනෙට පැන ගන්න ඕනේ කියලා නේද නිින්ද යන්නේ නැති නොසන්සුන්කම තියෙන්නේ. ඒක කුක්කුච්ච කියන්නේ මං කුහකකම් කරා, මං කපටිකම් කරා, කපටිකම් කරලා තමයි මේක ගත්තේ කියලා කරපු දේවල් හින්දා පසුතැවෙනවා. හරිද? මං නිවැරදිව ජීවත් උනේ නැහැ කියලා නොකරපු දේවල් හින්දා පසුතැවෙනවා. ආන්ගේ දෙක හින්දම නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් හිත හරි අමාරුවේ හිතත් එක්ක ජීවත් වෙන්න කවුරු හරි ළඟින් ගියත් අමාරුයි. එතකොට මොනවා ඇහුවත් තරහ යනවා. එතකොට නේද කිසිම සංහිඳියාවක් නැහැ. ඉතින් අන්න ඒ නොසන්සුන් හිත එවැනි සිතක සිතක් එක්ක නෙවෙයි සමාධිමත් සමාහිත හිතක් වර්ධනය කරගනිමින් ඒ සමාහිත හිතින්ද අර නොසන්සුන්කම් හරියට කොයි වගේද විසිරි විසිරි තියෙන දූවිලි ගොඩකට වතුර වැටුනහම ඒකේ ඇවිස්සෙන ස්වභාවය නැතුව යනවා. අන්න ඒ වගේ චිත්ත සමාධියක් අවික්කේපයක් ඇති කරගන්නවා. අර උද්දච්ච කුක්කුච්ච අයින් කරගන්නවා. ඊළඟට බුද්ධ ආදී අටතැනක පිළිබඳ ඇතිවන්නා වූ සැක සහගත ස්වභාවය විචිකිච්ඡාව. සැකයි බුදුහාමුදුරුවෝ ගැන සැකයි. බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් පහළ වුණේ නැහැ. හරිද? ධර්මය ගැන සැකයි. මහා සංඝරත්නය ගැන සැකයි. ශික්ෂාව මොන ශික්ෂාද? අනේ ඔය සිල් රැකලා කාටද හරි ගියේ? නේද? ඒවා ගැන සැකයි. මේ වගේ පූර්වාන්තය ගැන අපරාන්තය ගැන පූර්ව අපරාන්තය ගැන සැකයි. ඒ කියන්නේ පෙර භවයන් තිබ්බේ තිබ්බද කියලා සැකයි. ඊළඟ භවයන් තියෙනවද කියලා සැකයි. ඒ දෙකම ගැන සැකයි. පටිච්චසමුපාදය ගැන සැකයි. එතකොට අන්න ඒ සැකය නැති කරගනිමින් කවදාද ඒ සැකය නැති වෙන්නේ? පටිච්චසමුපාද ධර්මය අවබෝධ වෙච්ච සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට ඒ සැපය ඒ සැකය නැති වෙනවා. ඉතින් එතකම්ම ටික 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 ඒ සැකය දුරු කරගනිමින් ධම්ම වවත්වාන ධර්මයේ පිළිබඳව හොඳින් ගවේෂණය කරනකොට අහගන්නකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට අපිට මේ සැකයන් නැති කරගන්න පුළුවන්. හොඳ බහුසුත භාවයක් ඇති කරගන්න ඕනේ. ඒකයි සෝබිත් ස්වාමීන් වහන්සේ අර කිව්වේ ත්‍රිපිටකය ගැන හොඳට හොයන්න, ත්‍රිපිටකය පාවිච්චි කරන්න, බොහෝ අසූපිරු තැන් තියෙන්න ඕනේ. හරිද? පරිපුච්ච කතා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒවා ගැන ප්‍රශ්න විමසන්න ඕනේ. තමන්ට ගලප ගන්න බැරි වෙනකොට හොඳින් ඒවා ගැන විමස විමසා හොයන්න ඕනේ. කල්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. ඒ වගේම ඒවට සත්‍ප්‍රාය වෙන කතා ඇති කරගන්න ඕනේ. හැම වෙලේම කතා කරන්න ඕනේ සැකේ නැති වෙන ආකාරයට. ඉතින් ඊළඟට අධිගමයන් ආදී ටික ටික ඇති කරගන්න ඕනේ. එතකොට තමයි මේ සැකයන් නැති වෙන්නේ. ඉතින් මේ වගේ පංච නීවරණයන්ම යට කරමින් අන්න ඊළඟට එන්නේ මොකද්ද? ඕකත් එක්ක දැන් ඔය පංච නීවරණයන් ගැනයි අපි කතා කරේ. ඊළඟට එනවා හරි අපූර්ව දෙයක්. ඥානය වර්ධනය කරගන්නවා. අවිද්‍යාව නැති කරගන්නවා. අවිද්‍යාව නැති කරගනිමින් ඥානය වර්ධනය කරගනිමින් සතුට වෙනවා. ඒකේ තියෙන සතුට මොකක්ද දන්නේ? ඒකෙන් ඇති වෙන සතුට මොකක්ද දන්නේ? කොහොමද අවිද්‍යාව දුරු කරගනිමින් කෙනෙක් සතුට වෙන්නේ කොහොමද? මේ බලන්න පින්වත්නි, යම් කිසි දෙයක් ගැන අපි නොදැනගෙන ඒ දේ හොඳ දෙයක් කියලා පීඩනයක් ඇති කරගෙන ඉන්නවා කියලා හිතන්නේ. හරියට දැනගත්ත ගමන් ඒ පීඩනය නැති වෙනවද නැද්ද? මෙහෙම කියන්නම්කෝ මං. මෙතනින් කලයක් තියලා කියනවා කට්ටියට මේක ඇතුලේ රත්තරන් තියෙනවා. අතරක් දුවලාපු කට්ටියට තමයි දෙන්නේ, ඉස්සෙල්ලා මේන කට්ටියට දෙන්නේ කියලා. නේද? කඩනේ ජීවරේ පැත්තකින් තියලා දුවයෝම කට්ටිය. නේද? හොඳයි. ඉතින් මේක ලබා ගැනීමේ නොසන්සුන්කමෙන් ඉන්නවා. නොදැනගෙන බලනකොට මේක ඇතුලේ තියෙන්නේ නොවටිනා දෙයක් කියලා හිතන්න. නේද? ඒක දැනගත්ත ගමන් අර නොසන්සුන්කම නැති වෙනවා. එතකම්ම නොසන්සුන්කමෙන් හිටියා. එතකම්ම ලෝභයෙන් හිටියා. නේද? පංච උපාදාන ස්කන්ධය ගැන නොදන්නාකම හින්දා අපේ හිත පින්වත්නි පංච උපාදාන ස්කන්ධේ ප්‍රාර්ථනා කරනවා අපේ හිතට. මොනවා කිව්වත් ඒක සුභයි, ඒක සුවයි, ඒක සුන්දරයි, ඒක මధుරයි, ඒක ප්‍රියයි කියලා අදහස් පහළ වෙනවා. ඒකින්ද හරීම පශ්චත්තාපයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආන්ගේ පශ්චත්තාප ස්වභාවයෙන් අයින් වෙලා මොකද වෙන්නේ? ඇත්ත தත්ත්වය තේරුම් ගන්නකොට කෙලෙස් බරිත ස්වභාවය අයින් වෙනවා. අන්න ඒකින්ද නොයේකුත් ඥානයන් උපදවා ගන්න උපදවාගෙන අර අවිද්‍යාව දුරු කර ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන නැති වෙන එකක් කියලා Tamante සිතුවිලි උපදිනකොට උදව්‍ය ඥානය ඇති වෙනවා. ඊළඟට මේක හැම වෙලේම බිඳි බිඳි යන එකක් කියලා. ඉතින් මේ විදිහට බොහෝ ඥානයන් උපදවා ගන්නවා. ඒ ඥානයන් එක මොකද වෙන්නේ යාට? අර ඇති වෙන අවිද්‍යාව දුරු වෙනවා. ඒ විදිහට සතුට වෙනවා ආර්යවංශිකයා. ඒක තමයි භාවනා රමතාවය. ඊළඟට පින්වත්නි ප්‍රමෝදය උපදවා ගන්නවා. ඒ ප්‍රමෝදය නිසා අරතිය නැති කර ගන්නවා. ආන් අර ඉස්සල කියව වචනයක් මායසරයක් එනවා. අරතිය කියලා. අරතිය කියන්නේ නොඇලීම. රතිය කියන්නේ ඇලීම. අරතිය කියන්නේ නොඇලීම. මොන වගේද නොඇලීමද? කුසලයන්හි නොඇලීම. කුසලයන්හි යෙදිලා කුසලයන් හින්දා තමන්ගේ సంతානයේ උපදනා වූ ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙනවා. එතකොට වැරදි කරනකොට වගේ නෙවෙයි, නිවැරදිව ජීවත් වෙනකොට කෙනෙක්ගේ හිත කුසලයෙන් පිරෙන්න පටන් ගන්නවා. මම මතකද හැමදාම මේ අයට කියනවා, සිල් කඩන අය මතකද? මම හිතන්නේ අපි මේ සැරේ පොරොන්දු වුණා වගේ මට මතකයි නේද? සිල් කඩන අයට මම කිව්වා සති 3ක් එක දිගට නේද? මේක කියනකොට කිව්වා හිටියාට මතක ඇති, මාස කීයක් ගෙවලද දැන් ජීවිතේ? ඉක්මනට අවුරුදු ගාන 50න් වැඩි කරන්නකෝ. 52න් හෝ 50න් විතර වැඩි කරගන්නකෝ. නිකන් දල වශයෙන් හොයාගන්න. කීයද? කීයද? 70 වැඩි කිරීම 50. නේද? අපේ මට 70ක් නැහැ නේද? එහෙනම් මාස 50 වැඩි කිරීම 50 නම් 2500ක්. නේද? 40 වැඩි කිරීම 50 නම් 2000ක්. ඒතර මාස 2000ක් 2500ක් 1500ක් ඔය වගේ ගණන් හිඳලා ඔය ඉන්නේ. සති 3ක් බැයිද? හරි. මාව මැරිද්දෙන් වෙන අකරතැබ්බයක් වුණ දෙන් මම සීලය ආරක්ෂා කරනවා කියලා දාත්මිටි කාගෙන සති 3ක් ආරක්ෂා කරනවා. හරිද? කරලා බලන්නකෝ මං කියන හින්දා මොකද වෙන්නේ කියලා. අපේ හිත වෙනස් වෙන ආකාරය බලන් පින්නත් නේ. මේ විදිහට අකණ්ඩව සීලය ආරක්ෂා කරොත් යම්කිසි කාලයක් ඔන්න ඒ සීලය ආරක්ෂා කිරීම හින්දා අර සීලය කඩන හැම වෙලේකම තියෙන පීඩනය. හරිද? අන්න ඒ සීලය කැඩෙන හැම වෙලේකම තියෙන පීඩනය මේ හිතට දැනෙන්නේ නැතුව තියෙන හින්දා මොකද වෙන්නේ? හිතේ ඇතුලෙන් සතුටක් උපදින්න පටන් ගන්නවා. හිතේ ඇතුලෙන් උපදනා වූ සතුට, ඒ සතුට අර සිල් කඩලා ලබන සතුටට වැඩි. අන්න කලින් කාපු චොක්ලට් එකට වැඩිය මේ චොක්ලට් එක. හරිද? කාලම බලනවා. බලපුවාම දැන් මේ හිත මොකද වෙන්නේ? ඇලෙන්නේ පස්සේ වැඩියෙන් රසයකට. සිල් කඩලා විඳින සැපය මාත්‍රයක් නේද? ඒක තියෙන්නේ චොක්ලට් පොඩ්ඩයි. වැඩියෙන් තියෙන්නේ මහා කරදරකාරී දේවල්. සිල් රකලා හම්බෙන චොක්ලට් එකේ චොක්ලට් වැඩි නේද? ඒක බොහොම සතුටක්. ඒක එක දිගට තියෙන සතුටක්. ආම් බලන්න, ඒක තමයි ප්‍රමෝදය කියලා කියන්නේ, දුර්වල ප්‍රීතිය. මේ ප්‍රීතිය උපදින්නේ ලෝකේ තියෙන වෙන වෙන කාරණා හින්දා නෙවෙයි, වෙනස් වෙන දේවල් හින්දා නෙවෙයි. අන්න ඒ හිතේ ඒ උපදින ප්‍රීතිය අන්න අරතිය අයින් කරනවා. එහෙනම් ප්‍රමෝදය වඩනවා, අරතිය නැසනවා. ප්‍රමෝදය වඩනවා, අරතිය නැසනවා. කවුද මේ? එක දිගට මේ ක්‍රියාවය දෙනවා. කවුද? ආර්යවංශිකයා. මේ අය නෙවෙයි නේද? මේක ආයය මම මතක් කරනවා, ආයය මතක් කරනවා. මේ ප්‍රතිපත්තිය පින්වත්නි කඩන්නේ නැහැ. මේ උත්තමයාණන් වහන්සේ එක දිගට ඍජුවම මේ ආදීනවයන් දැක මේකෙන් අත මිදෙන්න ඕනේ කියලා හොඳට දැනিলা මේ ප්‍රතිපත්තිය තුලම ඉන්න කොහොමත්ම යන්න දෙන්නේ නැහැ හිතට. කොහොමත්ම යන්න දෙන්නේ නැහැ. ප්‍රමෝදය වර්ධනය කරගන්න ඉතින් මං අහනවා සතුටෙන්මද නැද්ද එතකොට? නේද? මේ ජීවිතය පටන් ගත්ත වෙලාවෙන් ඉඳන් සතුටෙන්. මේ ප්‍රතිපත්තිය ආරම්භ කරපු දවසේ ඉඳන් ඒ තැනත් ඇඉන්නේ සන්තෝෂයෙන්. ඇයි ප්‍රමෝදය උපදිනවා? සිල් රකින්න පටන් ගන්න ටික දවසකින්ම මහා ප්‍රමෝදයක් උපදිනවා. ඒ සතුට කඩන්න යාගේ හිත ලෑස්ති නෑ. ඒකින්ද එයා සිල් කඩන්න දෙන්නේ නෑ. සිල් කඩන්න දැන් දෙන්නේ නැත්තේ එයාගේම సంతානෙ. කලින් සිල් කඩන්න බල කරේ එයාගේම సంతානෙ. මෙන්න මේක අත්දකින්න ටික දවසක් මේක පාවිච්චි කරලා බලන්න. මම මේ කියන විදිහට ඔය సంతානෙ පාවිච්චි කරලා බලන්න. එතකොට තේරෙයි, ටිකක් හරි තේරෙයි, අච්චර ලොකු සීලයක් රකින්න අර උත්තමයන් වහන්සේලා කොච්චර සතුටකින් ඇද්ද කියලා. හරි, කොච්චර සතුටකින් ඇද්ද කියලා. ඉතින් ඒකයි මං කිව්වේ අර කට්ට කඩාගත්ත කතාවක් කිව්වේ නේද? එහෙනම් තාම ඉන්නේ කොහෙද? බබේ නෝ අය නිකන් කට්ටේ ඉන්නේ අර එහෙම කියන්න එපා. අර වචනේම කියන්න. තාම කොහෙද ඉන්නේ? බිතරේ ඇතුලේ කොහෙවත් නෙවෙයි නේද? තාම මේ පැටියා ඉන්නේ කොහෙද? බිතරේ ඇතුලේ කඩාගෙන නැහැ. බිතරේ නේද සසර නේද ගිහි ජීවිතේ බැමි කඩාගෙන ආවනම් කියනවා නේද? හා, අවුරුදු 16ක පුතෙක් හෙට උදේ කට්ට කඩන්ඩයි යන්න ලෑස්තිලා ඉන්නේ. හෙට උදේ හතහමාරට එක්කෙනෙක් නම් අන්න කට්ට කඩන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් කල්පනා කරගන්න ඕනේ ටික ටිකවත් නේද? මොකද ඈමං කරේ මෙච්චර කාල තාම මම බිත්තරේ ඇතුලේ. මතක තියාගන්න හොඳ ක්‍රම නේද? මගේ වනේයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු මා නේද? හැම වෙලේම හිතේ තියෙන තාම මම බිත්තරේ ඇතුලේනේ අප්පා. හෙට යනකොට කතා කර කර යන්න. අපි තාම බිත්තරේ ඇතුලේ නේද කියලා. ඉතින් ඒකින්ද මේ 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 ලස්සන ජීවිතය, මේ සුන්දර ජීවිතය නේද? ඒ ගැන දැනගන්න, ඒ ගැන දැනගත්තාම තමයි මෙවැනි ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න. දොස්තර මහත්තයෙකුට සුන්දර ජීවිතයක් තියෙනවා කියලා අම්මයි තාත්තයි තමන්ගේ දරුවට කියනවා. ඔහේ දොස්තර කෙනෙක් වෙලාම නවතින්න ඕනේ නේද? අනිත් අයට වැඩිය හොඳයි නේ ජීවිතේ? අනිත් අයට වැඩිය හොඳයි නේද? ඉතින් ඒකින්ද ඒ වගේ පැතිවලට කට්ටිය පුළුවන් තරම් තල්ලු කරනවා. හොඳයි, එහෙනම් සුන්දරම ජීවිතේ තියෙන කාටද? අරියවංශ ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට. එහෙනම් තමන්ගේ දරුවට මොකද්ද කරන්න ඕන හොඳම වැඩේ? තමන්ගේ දරුවට මොකද්ද කරන්න ඕන හොඳම වැඩේ? ආදරේ නම් අරියවංශ ප්‍රතිපදාවට දාන්න ඕනේ. ඒක දාන්න ඕනේ ගෙදර තියාගෙනද? ඔව්, කට්ට කඩා ගන්න උදව් කරන්න. කට්ට කඩා ගන්න පුළුවන් නම් උදව් කරන එක තමයි ළමයාට ආදරේ නම් කරන්න තියෙන්නේ. ඇයි දෙන්න කැමති නැත්තේ? කාට ආදරයටද? තමන්ට ආදරයට. ඇයි? පේන්න නැතුණාම රිදෙනවා. කොහෙද? තමන්ගේ හිත. ආන් ඒක රිදෙනවට තියෙන අකමැත්තට නේද? යන්න දෙන්නේ නැහැ කොහෙවත්. පරිසම් කරන්න හදනවා. පරිසම් කරන්න හදනේ තමන්ගේ හිත රිදෙයි කියලා. බයට ඒකින්ද තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න බලන්න පුළුවන් තරම් ඉක්මන රිදෙනවා නම් හදා ගන්න රිදෙන තැන නේද? රිදෙනවා නම් හදා ගන්න ඕන කොහෙද? බෙහෙත් කරන්න ඕන කොහෙටද? රිදෙන තැනටයි බෙහෙත් කරන්න ඕන. අරියවංශිකයා හැම වෙලෙම රිදෙන තැනට බෙහෙත් කරගත්තා. හරිද? හොඳයි. ඊළඟට පංච නීවරණයන්ම යට කරමින් ප්‍රථම ධානයේ වඩමින් සතුට වෙනවා. පංච නීවරණයන් යට කරමින් ප්‍රථම ධානයේ වඩමින් සතුට වෙනවා. මේ කතාව දන්නව නේද? නෑ කමන්නෑ කියලා දාමු. ප්‍රථම ධානයේ ඕන නැති එකක්ද දන්නේ? මොකක්ද ඒ වගේ අවස්ථාවක අපි ලබන අත්දැකීම කියන එක ගැන අපි කෙටියෙන් ඉතා කෙටියෙන් කතා කරමු. ඒ වගේ අවස්ථාවක ලබන අත්දැකීම පිළිබඳව මේ බලන්න. දැන් මගෙත් එක්ක මේ සාකච්ඡාව කර කර ඉද්දී ඔය ශාරීරිය දැවුණාද? දැන් කියනකොටම දැනෙනවද නැද්ද? හා, මාත් එක්ක මේ කතාව කර කර ඉද්දී මේ ෆෑන් වල සද්ද ඇහුණාද? ඒ කියන්නේ මේ ෆෑන් වල සද්ද දැන්ද පටන් ගත්තේ? මෙච්චර වෙලා තිබුණේ ඕන දැන් ටක් 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 ගාලා පටන් අරන් ද? හා කියන්නේ ඒ සද්ද ගැන මොකක් හරි කියන්න. මෙච්චර වෙලා ඒ සද්ද මෙච්චර වෙලා ඒ සද්ද මේ ඇත්තන්ට ඇහුනේම නැද්ද? සද්ද ඇහුන්නේ නැද්ද මෙච්චර වෙලා? මොකද මොකද කියන්නේ ඕන් කියනවා දැන් ඈ. ඇහුණා අවධානය නැහැ. ඇහුණා ආ. එහෙම නෙවෙයි ඇහුනේම නැහැ. හරිද? ඇහුනේම නැහැ. සද්ද රූපය ඇත කන සිත කියන තුනම එකතු වුණොත් තමයි ඒක හින්දා වේදනාව හටගන්නේ. එහෙනම් අන්න ඒක සිද්ධ වුණේම නැහැ. මොකද හිත වෙන කොහේ හරි යදිලා තිබ්බ හින්දා. යම් කුසල ආරම්මණයක් යම් කුසල අරමුණක් අපේ හිතට ඇති කරගන්නවා අපි. කෙස් පිළිකුලයි, ලොම් පිළිකුලයි, නිය පිළිකුලයි මේ විදිහට එකින් එක පිළිකුල් හැංගීම උපදවාගෙන ගියාම එක මොහොතක අර ඔක්කොම එකතු වෙලා මට එක හැඟීමක් එනවා. මේ මුළු ශරීරයම පිළිකුලයි. ඒක තේරෙනව නේද? එහෙම එනව නේද? නේද? ඇයි වෙන 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 ඒවා වෙන් වශයෙන් මෙනෙහි කරපුවා මේ ඔක්කොම එකට අරගෙන එක හැඟීමක් එනවා. මොකද්ද? එක චේතනාවක් එනවා මේ ශරීරයම පිළිකුලයි කියලා. ඒක දැනීමක්, ඒක වැටහීමක්, වැටහෙන ආකාරයක්. මොකද්ද? ඒක වචනෙන් කියන්න බෑ. ඉතින් මාත් එක්ක කරලම් පෙන්නනවා. පිළිකුලයි නේද? මේක පිළිකුලයි කියලා. එතකොට මේ මුළු ශරීරයම පිළිකුලයි කියන හැඟීම ඉපදුනා. අන්න ඇගේ ශරීරය ගැනත් මෙනෙහි කරා, ඒවත් පිළිකුලයි කියන හැඟීමක් ඉපදුනා. මේ හැඟීම් ඉපදෙන්නේ මම ඒක පිළිකුල් හැඟීමෙන් මෙනෙහි කරන හින්දාද නැද්ද? මෙනෙහි කරන හින්දා. මේ විදිහට මෙනෙහි කරන හින්දා හැඟීම ඉපදුනා නම් මෙනෙහි කරන එක වැඩි කරන්න මොකද වෙන්නේ? මේක වැඩි වාර ගාණක් උපදිනවා. මේ වැඩි වාර ගාණක් නැවත නැවත උපදිනකොට තව තව මේ තැනත්තා එක දිගට මේක මෙනෙහි කරොත් මොනවා වෙයිද? වාර ගාණ එන්න වැඩි වෙලා අන්න විතක්ක කියන චෛතසිකයේ හැටි. ඒ චෛතසිකයෙන් කියන කෘත්‍ය තමයි මොකද කරන්නේ? ඒ හිත ඒ හැඟීමේ නැගෙන හැම වෙලේම අරමුණු කරනවා. හැම වෙලේම අර හැඟීමම අර අරමුණම ගන්නවා. වෙන අරමුණකට එන්න දෙන්නේ නැහැ. ඔන්න අවස්ථාව වෙනකොට අපේ කයෙහි දැනීම දැනෙන්නේ නැතුව යනවා. කය දැනෙන්නේ නැති හින්දා මහ විශාල සැපයක් තියෙනවා. කය දැනෙන හින්දා දුක් විඳ සීතය උස්නේ මේ හැම වෙලේම දැනි ඉවරක් නැතුව දැනි ඉන්නවා. ඒ මදිවට සද්දය ඇහි ඉන්න වෙලා තියෙනවා නේද? මේ මදිවට සීත උස්නේ දැනෙනවා, සද්දය ඇහෙනවා, ගන්ධ දැනෙනවා. මේ ඒ මදිවට පේනවා එකේකව මේ ඔකෝමත් එක වද විඳ ඉන්න මේ කෙනාට, මේ විවේකයක් නැතුව ඉන්න කෙනාට මෙන්න මේ මුළු ශරීරෙම දැනෙන්නේ නැතුව ගිහින්. හරිද? ඒකෙන්ද විශාල සැපයක් විඳිනවා. ඒ විතරක් නෙමෙයි, කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් වෙලා හින්ද විශාල ප්‍රීතියක් උපදිනවා. මේක වෙන්නේ කොහොමද? අමාරුවෙන් ඇති කරගත්ත කුසල හැඟීම නැවත මෙනෙහි කර ගියාම නේද? ඉස්සෙල්ලා දවසකට එක සැරයක් නම් ඇති වුණේ, ඊට පස්සේ පැයකට එක සැරයක් ඇති වෙනවා. තවත් මෙනෙහි කරොත් පැය භාගයකට සැරයක් ඇති වෙනවා. තවත් මෙනෙහි කරොත් විනාඩියකට සැරයක්. ඔහොම මෙනෙහි කරගෙන ගියොත් එක දිගට ඒ සිතුවිල්ලේම හිත නවතිනවා. ආන්ගේ අවස්ථාව ආරම් බලන්න පින්නත්නි, ඔය අවස්ථාව විවිච්ච අකුසලේහි, විවිච්ච කාමේහි කියන ලක්ෂණ තියනවද නැද්ද? විවිච්ච කාමේහි, විවිච්ච අකුසලේහි කියන. ඇයි? අකුසලෙන් හිත වෙන් වෙලා, කාමයෙන් හිත වෙන් වෙලා අන්න අරමුණ ගැනීම තියනවා, අරමුණේ විසිරෑම තියෙනවා. එහෙනම් සවිතක්කං සවිචාරං නේද? විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානාං විහෙරති කියන්නේ අපිට ළඟාවිය හැකි ලක්ෂය. හරි, කාටත් ළඟා වෙන්න පුළුවන් ඉලක්කය. අන්න එතෙන්ට ළඟා වෙන්න ඕනේ. එන්නේ ඒක වඩමින් ඒ ඉතින් ඒ සඳහා මොකද කරන්නේ? තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා නේද? හැම ඉරියව්වකම මේකට සාධාරණ ඉෂ්ට කරමින් ගෝචර සම්පජාණයෙන් යුක්තව කටයුතු කරමින් මේ තැනත්තා ප්‍රථම ධානයේ වඩනවා, පංච නීවරණයන් නසනවා. ප්‍රථම ධානයේ වඩනවා, පංච නීවරණයන් නසනවා. හරි, කවුද මේ ආර්ය ශ්‍රාවකයා? ඉතින් මේ தත්ත්වයට හිතේ ප්‍රීතිය ඇති වුණා නම් එතනින් එහාට ජීවිතය ගැන සඳහන් කරනවා මෙන්න මෙහෙම. කුෂ්ඨ රෝගී ගිනි තැප තැප ඉන්නවා. සැපයිද නැද්ද යාට? කුෂ්ඨ තියෙන කෙනාට සැපයි. අන්තිමට මොකද කරන්නේ යා? එයාගේ කුෂ්ඨ හොඳ වෙනවා. දැන් එයා මොකද කරන්නේ? ආපාරේ ඇවිදයි යනවා. යනකොට වෙන කුෂ්ඨ රෝගියෙක් වෙන ගිනි තැප තැප ඉන්නවා. එයා ගින්දර ළඟ බොහොම සැපට ඉන්නවා කුෂ්ඨ රෝගියෙක්. දැන් මෙයාත් නිකන් කිට්ටු කරලා බලනවා. අප්පෝ මට නම් කිට්ටු වෙන්නවත් බෑ දැන්. එයාට සැපයි නිකින්දර. නේද? මෙයා කල්පනා කරනවද? අනේ මට කුෂ්ඨ රෝගේ හැදෙන්නකෝ මේ ගින්දරෙන් සැප වෙඳින්න කියලා. නේද? අන්න ඒ වගේ තමයි මේ උස්තරි මනුස්ස ධර්මයක් ඇති වෙච්ච ධ්‍යාන බලයක් ආදී ඇති වෙච්ච ඇත්තෝ ඒක තුලින් විඳින සැපේ රසය තමන්ගේ సంతාණයට ලබා දුන්නොත් ඒ චොක්ලට් එක කෑවොත් හරි අනිත් ඔක්කොම කලින් කාපු වර නින්දා කරන තරමටම අර චොක්ලට් එක රසයි. මොනවද මම මෙච්චර කාල කාලා තියෙන්නේ? නේද? මං කාලා තියෙන්නේ අසුචියෙන් හදපු චොක්ලට්. අය මම මෙච්චර කාල කාලා තියෙන්නේ අසුචියෙන් හදපු චොක්ලට් තමයි කාලා තියෙන්නේ කියලා ඒක මං කියන එකක් නෙවෙයි. මිල්හ සුකං නේද? පංචකාම සම්පත්තිය ගැන අසුචි සැපය කියලා සඳහන් කරනවා. අන්න අර தත්ත්වෙට තමන්ගේ හිත ඒ සතුට ඒ දෝරේ ගලාගෙන යන ප්‍රීතිය තමන්ගේ හිතට ළඟා කර ගත්තොත් වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් එතෙන්ටමයි මේ ගැලෙන්නේ. ඊට පස්සේ එතෙන්ටමයි ඇලෙන්නේ. ඒකයි කිව්වේ එතෙන්ට ඇලෙනවා කියන්නේ අදි කුසලයේ ඇලෙනවද නැද්ද? එහෙනම් භාවෙන්තෝ රමති පජහන්තෝ රමති නේද? පංච නීවරණගේ ඇලි ඇලි තිබෙක කියලා දැන් කොහෙද ඇලෙන්නේ? දැන් ධ්‍යානෙ ඇලෙනවා හැම වෙලේම. ඉතින් මේ සිතයි වෙනස් කරන්නේ. හරි, හිතේ තියෙන කුසල වේගයයි වෙනස් කරන්නේ. මේ ධීර පුද්ගලයා, මේ ධීර පුද්ගලයා ගැන කොහොම සඳහන් වුනේ? හැම වෙලේම රතියටවත් අරතියටවත් ඉඩ දෙන්නේ නෑ කියලා සඳහන් වුණා. ඉතින් එතෙන්ට යනකම් මෙයා අධික වීරයකින් අධික සිහියකින් ඔය කියන தත්වයන් වර්ධනය කරගෙන ඉස්සරහට එනවා. එතකොට අරියවංශිකයා තුල තියෙන ලක්ෂණය. එතකොට මේ අපිට මේ දැන් වුණත් ප්‍රථම ධ්‍යානෙට යන්න පුළුවන් සමහරට මං හිතන්නේ. ඔහොමම ඉන්දොල මං කියනවා මේ නාසිකාවග ආරමුණු කරන්න කියලා. හරි. මොකක් හරි එකක් කියලා. හා දැන් ප්‍රථම ධ්‍යාන අධිෂ්ඨාන කරන්න. හරි අධිෂ්ඨාන කරන්න. නේද? ඔන්න ඔහොම එව්වත් තියෙනවා ඉඳලාමත්. නේ? අන්න ඒකට තමයි සෝභිතාම්තුර උත්තරයක් දුන්නේ. නේද? මොකක්ද ත්‍රිපිටකයේ ප්‍රථම ධ්‍යානෙ හොයන්න එනවා. ඒකේ අංග ලක්ෂණ හොයන්න. ඒවා කොහොමද තියෙන්නේ කියලා දැනගන්න. නේද? අපි මොන අහවල් දෙයකට මුලාවේ වැටෙනවාද? බෞද්ධය විදියට පින්නත් නී හරියට මුලාවටපත් වෙලා. අපේ තියෙන බහුශෘතභාවය නැති හින්දා කවුද මොනවද කියන්නේ? ඒ පැත්තේ හැල්මේ දුවනවා. ඒක තමයි හරිය. ආයක වෙන්න ඇති, ඒක වෙන්න ඇති, මේක වෙන්න ඇති, මේක වෙන්න ඇති කියලා කියන කියන ඔක්කොම අරගෙන මොකක් හරි තර්කානුකූලව පෙන්වලා දුන්නොත් ඒක ඔක්කොම හරි කියලා හිතාගෙන ඉතින් දුවනවා. ඒ මොකද බහුසුත්තභාවය මදි හින්දා. ඒකෙන්ද සූත්‍රයෙන් පෙලෙන් හොයන්න ඕනේ. පෙල කියලා අපි හැමදාම කිව්වේ නේද මේ ත්‍රිපිටකයට. ඉතින් ඒ ත්‍රිපිටකයෙන් තමන් ඒ අවශ්‍ය කරන ප්‍රයෝජනය ගන්න ඕනේ. මේ බලන්න, මේක අපි ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගමු. ඊළඟ එක දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා. විතක්ක ਵਿਚාර සංසිඳව ගන්න. විතක්ක ਵਿਚාර නසනවා. ဒုတိය ධ්‍යානය වර්ධනය කරගන්නවා. ඕන දැන් වැඩේ කමක් නැහැ. කතා කරමුකෝ බලන්න මේවා කොච්චරනම් සාධාරණ තත්වයන්ද කියලා බලන්න. ධර්මයේ සඳහන් වෙනවා විතක්ක ਵਿਚාර ගැන කියලා දෙන්න ගාන්ටාර උපමාවක්. මේ ගාන්ටාර උපමාව මොකද්ද? ගාන්ටාරයට කවුරු හරි සද්දෙන් ගහනවා. ටං ගාලා වදිනවා. ඊට පස්සේ ටං ගාලා විසිරෙනවා. නේද? ටං ගාලා. ඔන්න ඕක මගේ හිතට ඒ සිද්ධිය අරමුණු වෙන්න සිත් පේලියක් ඕනද නැද්ද? නේද? මේ බලන්න සිතේ අරමුණේ නැග්ගා ඒ අරමුණම විසිරෙන සිත් පහළ වුණා පේරියක්. ආය හිතේ අරමුණේම නැග්ගා. ඒ අරමුණ තුලමනේ දැන් ඉන්නේ, ඒ අරමුණේ මිසිරලා යනවා නේද? ඒ සද්දේම තුල මම ඉන්නවනම් මට කියන්න නේද? මං හැම වෙලේම මේ ගානට අර සද්දේ විඳින්මින් ඉන්නවද නැද්ද? ටං අරමුණ ගන්නවා ටං නේද? වෙන කොහෙවත් හිත යන්නේ නැහැ. යන්නේ නැතුව තියාගෙන ඉන්නවා වගේ හරියට නිකන්. ඒ වගේ අපේ කුසල අරමුණ හිත නංවනවා, ඒ අරමුණේ විසිරෙනවා. අයියාගේ හිතනුත් නංවනවා, ඒ අරමුණේ සිත් වේලියකින් විසිරෙනවා. ආන් ඒ වගේ තමයි මේ ප්‍රථම ධානයේ ඉන්න කෙනා. හරි. මං අහන මේ අතංගෙන් මෙතනෙ ටං කියන එක සිද්ධියක්නේ නේද? ඒ සිද්ධිය එක හිතකින් අරමුණු කරන්න පුළුවන්ද බැයිද? ඒ මුළු සිද්ධියම එකක් කරලා අරමුණු කරනවා. මේ බලන්න පාසලක ඉන්න එක එක ළමයට ඉංග්‍රීසි බෑ. මං ඒ ඔක්කොමලා ළඟට ගිහිල්ලා වෙන වෙනම කතා කරපුවාම අන්තිමට මට එක සිතක් පහළ වෙනවා, ඔකටම බෑ කියලා. නේද? ඒ අපේ හිතේ තියෙන ගතිය, අර වෙන්වෙන් වශයෙන් සිද්ධ වෙච්ච දේවල් එක පාරටම ඒ ඔක්කොටම බෑ කියලා ඇති වෙන එක හිත අර කලින් හඳුනගත් ඔක්කොම නියෝජනය කරනවද නැද්ද? එහෙනම් ටං කියන සිත්පේලියම නියෝජනය කරන ඒ සිත්පේලියම එකක් කොට අරමුණු කරන එක සිතා. හරි. ඊළඟ සිතත් ඒකම අරමුණු කරනවා. ඊළඟ සිතත් ඒකම අරමුණු කරනවා. ඊළඟ හිතත් ඒකම අරමුණු කරනවා. ඊළඟ එකත් ඒකම අරමුණු කරනවා. මං අහනවා ඉස්සෙල්ලා සමාධියද දැන් සමාධියද ප්‍රබල? ඒක මහා ඉහළ සමාධියක්. ආම් බලන්න දෙවෙනි ධ්‍යානෙදි කියන්නේ සමාධිජං ප්‍රීතිසුඛං කියලා. හරිද? සමාධිජං ප්‍රීතිසුඛං කියලා. පින්වත්නි, හිත විසිර ගියේ නැත්නම්, ගත්ත අරමුණ තුල විසිර ගියේ නැත්නම් ඊළඟ හිත ආය අරමුණු කරන්න ඕනද? නෑ. එහෙනම් අරමුණු කිරීමක් නෑ. අරමුණේ එක දිගට රැඳෙනවා. විසිර යෑමත් අයින්. එහෙනම් විතක්ක ਵਿਚාර දෙකම සංසිඳිලා හිත ඒ අරමුණේ නැවතිලා වාගේ තියෙනවා. ඒ කුසල ආරම්මණේ හිත නැවතිලාම තියෙනවා. ආහංගේ தත්වයට ආපහුම කියනවා දෙවැනි ධානය කියලා. හරි. මේක මෙවැනි தත්වයකට, මෙවැනි මානසිකත්වයක தත්වයකට ලං වෙන එක ලේසිද? අමාරුයි. නේද? එහෙම එකක් කරන්න දවසකට කොච්චර මහන්සි වෙන්න වෙයිද? දවසකට 3-4 වතාවක්වත් නේද? ලොකු කැපකිරීමක් කරන්න වෙයි. ඉතින් බැයිද එහෙම එකක් කරන්න? ඉතින් එහෙම එකක් කරන්න බැයිද? අපිට හරියට කියන්න ඇයි අපිට හරියට වැඩ, අපිට හරියට වැඩ නේද? මොකද ඇයි වැඩ? කණ්ඩ හොයන්න ඕනේ, අඳින්න හොයන්න ඕනේ, ඉන්න හොයන්න ඕනේ නේද? හා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච පැවිද්දට කෑම පහළ වෙනවා, ඇඳුම් පහළ වෙනවා, ඉන්න තැන් පහළ වෙනවා. ආන් එහෙනම් එයාට පුළුවන් මේ වැඩේ කරන්න. නේද? තේරෙනවා නේද? ආර්ය වංශිකයාට සිව්පසය පහළ වෙනවා. ඒකෙන් දැනට විවේකයේ තියෙනවා. ඒ වගේ වැඩ කරන්න. කණ්ඩ හොයන්න ඕනේ නැහනේ. හම්බ කරන්න ඕනේ නැහැ. නේද? සේනාසනේ පහළ වෙනවා. නේද? දැන් පෙරේදා ඊයේ උදේ පාන්දර, ඊයේද පෙරේදා මම දැන් නිදි යපුණ ඇතින්ද දවස් මාරු වෙනවනේ. නේද? දොරන්තලාව අපේ ආරණ්‍ය සේනාසනේ පඬු පලාසෙන් පැවිදෙන්න ඉන්න අයට අන්න කුටි හතරක් හදලා ඒකට ඕන බඩු ඔක්කොම ගිහින් දාලා නේද? ඒ හැම එකම කරලා වැඳලානේ එන්නේ දීලා. කවුරු හින්දාද ඒ? බුදුරජාණන් වහන්සේ හින්දා නේද? ඒක පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ හින්දා. එතකොට ඉතින් එන්න ඒ ලක්ෂණය තමයි නේද ආර්ය වංශිකයෙකුට තියෙනවා. මේ ප්‍රතිපදාවේ රැඳ නැත්තන්ට සිව්පසේ පහළ වෙලා අනිත් අය සිව්පසේ හඹාගෙන යනවා. මේ ඇත්තෝ සිව්පසේ නේද? අනිත් අය සිව්පසේ ඉඳ කාමච්ඡන්දේ උපදවා ගන්නවා. මේ ඇත්තෝ නෙක්ඛම් මේ හම්බෙන එකත් අයින් කරලා දාගෙන ගිහිල්ලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ ජීවිතය බොහෝ වශයෙන් තව දෙවෙනි ධ්‍යානය, ඊළඟට තුන්වෙනි ධ්‍යානය වඩවගෙන වාසය කරනවා. ප්‍රීතිය අයින් කරගන්නවා. හතරෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. සුඛ දුක්ඛ කියන දෙකම නසනවා. ඊළඟට ආකාසඤ්ඤාණය උපදවාගෙන වාසය කරනවා. කාම පටිග අයින් කරගන්නවා. ඊළඟට විඤ්ඤායතනය උපදවාගෙන වාසය කරනවා. ආකාසඤ්ඤායතන සංඥා අයින් කරගන්නවා. ආකාසඤ්ඤායතනය නේව සංඥා නාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරනවා. විඤ්ඤායතන සංඥා නැති කරගන්නවා. හරි. අනිත්‍ය සංඥාව උපදවාගෙන වාසය කරනවා. නිත්‍ය සංඥාව නැති කරගන්නවා. දුක්ඛ සංඥාව උපදවාගෙන වාසය කරනවා. සැප සංඥාව නැති කරගන්නවා. අනාත්ම සංඥාව උපදවාගෙන වාසය කරනවා. ආත්ම සංඥාව නැති කරගන්නවා. හරිද? නිබ්බිදාව උපදවාගෙන වාසය කරනවා. ඇයි? ඒ කියන්නේ කලකිරීම උපදවාගෙන වාසය කරනවා. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන මේ ඇලීම් අයින් කරගන්නවා. හරිද? විරාගය උපදවාගෙන වාසය කරගන්නවා. රාගය නැති කරගන්නවා. නිරෝධය උපදවාගෙන වාසය කරගන්නවා. සකස් වෙන වාය කියන සමුදය කියන හැඟීම අයින් කරගන්නවා. පටිනිස්සග්ගය උපදවාගෙන වාසය කරනවා. ඒ කියන්නේ සියලු දේම බැහැරවීම අයින් කරගෙන වාසය කරනවා. ඒ අල්ලා ගැනීම, තදින් අල්ලා ගැනීම අයින් කරගන්නවා. මේ විදිහට නොයේකුත් කුසල හැඟීම් භාවිතා කරමින් වර්ධනය කරගනිමින් කටයුතු කරගන්නවා. ඒ පිළිබඳව ඒ හැම දෙයකින්ම උපදිනා වූ සන්තෝෂය දැන් බලන්න. බාහිර ලෝකයේ තමන්ට අවශ්‍යතාවයේ තියෙන දේවල් වලින් උත් සන්තෝෂය උපදවාගෙන අභ්‍යන්තර හිතනොත් සන්තෝෂය උපදවන බලනකොට හැම වෙලේම සතුටෙන් හැම වෙලේම සතුටෙන් ඉන්න පුද්ගලයෙක් තමයි චීවර සන්තෝෂය, සේනසන සන්තෝෂය, පිණ්ඩපාත සන්තෝෂය, භාවනා රමතාවය කියන කියන ඒකයි කියන්නේ. ඒකයි කියන්නේ සුන්දර ජීවිතය කියලා. සුන්දර ජීවිතය. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේ බිය සම්පකම්පියෝ. හෙල්ලෙන්නේ නැහැ. සේනාසනින්ද හෙල්ලෙන්නේ නැහැ. චීවරින්ද හෙල්ලෙන්නේ නැහැ. ලෝක අහමිෂේින්ද හෙල්ලෙන්නේ නැහැ. හොල්ලන්න බෑ. ඉන්ද්‍රකීලයක් වගේ. හරිවංශිකයාගේ හිත ඉන්ද්‍රකීලයක් වගේ සවිමත් වෙලා හතර පැත්තෙන් හැමන හුලඟට හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍රකීලයක් වගේ. මොකද කියන්නේ? මං කලින් කිව්වා නේද, ලෝක රසයේ විඳින කෙනෙක් ඉන්නවා කියලා. මට හම්බෙලා තියෙන්නේ මොකද්ද? මස්ටික හම්බෙලා තියෙන්නේ අරියවංශිකයාටයි. මට හම්බෙලා තියෙන්නේ කටුව. ඈ ආර්යවංශයේ ඉන්න පුද්ගලයෝ, ආර්යවංශිකයා මේ ලෝකයේ ලොකු සැපයක් විඳින අතර වාරේ මම නේද? ඔව්. කටුකන සතා විඳින දුකට මොන දුක කියලාද කියන්නේ? මං එහෙම නේ කියන්නේ. මොකද්ද? බාලු දුක කියලා. ඉතින් තව බොහෝ විස්තර කතා කරන්න තිබුණත් වින්නත් නේ. මං හිතන්නේ අපි කඩන ජීවරේ බාර ගන්න මත්තෙන් සෙත්පිරිත් සජ්ජායනාව සිද්ධ කරගත යුතු තියෙනවා. අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණා කියලා මට හිතෙනවා. ඒ තමයි මේ හැමෝටම මේ සූත්‍ර දේශනාව ගවේෂණය කරන්න ඕනේ කියලා හැඟීමක්වත් අඩුම ගානේ ඇති වුණා නම්. ඒ විතරක් නෙවෙයි, දැන් උදෑසන මේ චීවරේ පූජා කරනකොට මෙවැනි ගුණපුරණ තපස්පුරණ මහා සංඝරත්නයටයි නේද අපි මේ චීවරේ පූජා කරන්නේ. හිතනවද? ආය මතක් කරනවම මේ ලක්දිව ධරණී තලය තුල ඔය ප්‍රතිපත්තිය ඔය විදිහට මා ආරක්ෂා කරන ගෞරවනීය මහා සංඝරත්නයක් නැහැ කියලාද හිතන්නේ? නේද? ඉන්නවා ඕනේ තරම්, ඉන්නවා අපිට හම්බෙලා තියෙන ඕන තරම්. හරි. එහෙනම් එවැනි ප්‍රතිපත්තියක් පුරන්නේ දා ජීවමාන බුදුජාන් වහන්සේගේ කාලයේදී වගේමයි නේද? එහෙනම් අද මේ ඇත්තෝ යම් දෙයක් මේ පූජා කරන සියලු දේ සාංගික කරලා පූජා කරනකොට ඒ සියලු ස්වාමින් වහන්සේලාට මේ කටින චීවරය අපේ පින්වත්නි ලැබෙන්නේ කටින චීවරයක් පූජා කිරීමෙන් ස්ථාපිත වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, සාසනය පවතිනවා කියන ශාසනය පවතිනවා කියන හැඟීමයි. ඉතින් ශාසනය පවතින හින්දායි උපසම්පදා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ හින්දායි මේ අතන්ට කටින චීවරය පූජා කරගන්න ලැබෙන්නේ. ඉතින් ඒක සාංගික කරලා පූජා කරනකොට දැඩි හැඟීමක් හැමෝම ඇති කරගන්න ඕනේ. මේ කාටද? සීලවන්ත ගුණවන්ත මේ ගුණපුරණ තපසපුරණ ආර්ය වංශිකයන් ආර්ය වංශ ප්‍රතිපදාවේ රැඳෙන උත්තමයන් විසෙහි මම මේ චීවරය පූජා කරන්නේ කියලා දැඩි හැඟීමක් ඇති කරගන්න ඕනේ. හොඳයි, මම හිතනවා හැම දිනාටම එවැනි හැඟීමක් ඇති කරගන්න මේ දේශනාවේ යම් කිසි හෝ ඉවහල් වීමක් වෙන්න ඇති කියලා. ඉතින් ඒකින් ද අපි හැම දිනාම අදිෂ්ඨාන කරගමු මමත් ගිහිව ඉඳගෙන හෝ කොයි ආකාරයකින් හෝ මෙවැනි ආර්ය වංශ ප්‍රතිපදාවක් පුරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන ඒ ලෝකයේ උතුම් රසයන් විඳින පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ කර්කස ගෝර චණ්ඩ රෞද්‍ර කටුක සැපය මම බැහැර කරලා දානවා. බැහැර කරලා මම උතුම් සැපයෙන් සැනසීලා උතුම් නිර්වාණ සාන්තිය උදා කරගන්නවා කියලා අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.